මේ බසුත්තර සූත්‍රය දැක්කහම සරුත්තරමහන්සේ මේ සූත්‍රයේ කියන්නේ බසුත්තරම් පවත්තානේ ධම්මං නිබ්බාන සත්‍ය දුක්ඛ සම්පත්‍යය
සබ්බගත සමෝචන. ඒ කියන්නේ නිවනට සියලු දුක් අවසන් කළා, සියලු ග්‍රන්ථයන්ගේ මුදවල නිවනට පමුණුවන දසුත්තර සූත්‍රයේ පවසමේ කියන තැනින් තමයි සරිත් මහ රහතන් වහන්සේ මේක දේශනා කරන්නේ. මේකේ 1 ඉඳලා 10 දක්වා කතමෝ උසෝ ඒකෝ අවසෝ ධම්මෝ බහුකාරෝ ඒකෝ ධම්මෝ භාවේ තබ්බු ඒකෝ ධම්මෝ පරිණියු ඒකෝ ධම්මෝ පහ තබ්බු ඒකෝ ධම්මෝ හාන භාග්‍යු ඒකෝ ධම්මෝ විශේෂ භාග්‍යු ඒකෝ ධම්මෝ දුප්පටි විද්‍යු ඒකෝ ධම්මෝ උපාධි තබ්බු ඒකෝ ධම්මෝ අභිඤ්ඤයු ඒකෝ ධම්මෝ සච්චිකා තබ්බ. එතකොට මම කෙටි හැඳින්වුවා කියන්නේ මේක කොමල බලලා තියෙන්න ඕනේ. කවුරු හරි අහුවොත් උත්තර ටිකත් ඒකෙම තියෙනවා. බොහෝ උපකාරු එකම ධර්මය මොකක්ද? බොහෝ උපකාරු එකම ධර්මය මොකක්ද කියලා අහනකොට තමයි ඩග්ගල දන්නවා. මේකෙම වෙනවා කතමේ කතමෝ ඒකෝ ධම්ම බහුකාරෝ අප්පමාදෝ කුසලේසු ධම්මේසු අයං ඒකෝ ධම්ම බහුකාරෝ. එතකොට බොහෝ උපකාරු එකම ධර්මතාවය මොකද්ද? කුසල ධර්මයන්ගේ අප්‍රමාදී බවයි කියලා දන්නවා. ඊට පස්සේ දැන් මේකේ අර්ථය දැනගන්න ඕනේ. කවුරු හරි ඔයගොල්ලන්ගෙන් අහුවොත් දැන් පෙළ දැනගන්නවා කතනෝ ඒකෝ ධම්ම බහුකාරෝ. ප්‍රශ්නේ උත්තරේ දන්නවා කුසල ධර්මයන්ගේ අප්‍රමාදී වෙන බවයි. ওই ටිකෙන්ම පෙළ විතරයි දන්නේ. පරියප්ති දන්න කවුරුරි ඇව්වොත් ඔගොල්ලන්ගේ කොහොමද හඳුන්නේ කුසල ධර්මයන්ගේ අප්‍රමාදී බව කියලා කියන්නේ මොකේදද කියලා ඇව්වොත් පොඩ්ඩක් ජීවිතෙන් තග්ගල උත්තර දෙන්න පුළුවන්. ඒක තමයි අර්ථය. තව මේක කුසල ධර්මයන්ගේ අප්‍රමාදී බව කියලා කිව්වට ඒකේ අර්ථය පෙන්වන්නේ නැහැ. මේ වචනයක් ගන්න අර්ථ පෙන්වන්න ඕනේ. කුසල ධර්මයන්ගේ අප්‍රමාදී බව කියලා කියන්නේ මොකක්ද? ඒ වගේ ප්‍රශ්නවලදී ඒක දේශයකින් උත්තර දෙන්නේ නැහැ. අපි කියමු දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන බව අප්‍රමාදයයි කියලා කිව්වොත් ආනාපාන සති භාවනාව අප්‍රමාද නෙමෙයිද කියලා අහන්න වෙයිනේ. එතකොට ඒකයි තියෙන්නේ කායගත සත්‍ය අප්‍රමාදයි නේද? ඒ නිසා අර අපි යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ ආන් ඒ වගේ අර්ථයකින් මේවට උත්තර දෙන්නේ. කුසල ධර්මයන්ගේ අප්‍රමාදී බව කියන්නේ මොකක්ද කියනකොට යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපං ආස්තව ධර්ම නූපදීනම් උපං ආස්තව ධර්ම දුර්වේනම් ඒ විදිහට මෙනෙහි කරන එකයි කුසල ධර්මයන්ගේ අප්‍රමාදී බව කියලා කියන්නේ. කිව්වහම අර කුසලයි කියලා යමක් තියෙනම් ඔක්කොම ටිකයි එක උත්තරේට. තේරෙන්නේ කුසල ධර්මයන්ගේ අප්‍රමාදී වෙන්නේ කොහොමද කියලා ඇහුවහම කෙනෙක් අසුභ භාවනාව කරනවා, කෙනෙක් මෛත්‍රී භාවනාව වඩනවා, කෙනෙක් ආනාපාන සතිය වඩනවා, කෙනෙක් ස්කන්ධයෙන් උදේවය බලනවා. මේ අතර ඉන්න චරිත කියන්නකෝ දැන්. එතකොට දැන් ඔක්කොම කරන එක අහුවෙන්න ඕනේ ඔයා දැන් මේ වෙලාවේ අප්‍රමාදී දෙයකින් ඉන්නේ කියන එකේ එක වචන මම කියලා තියෙනවා. තේරෙනවද? දැන් එක එක කෙනා දැන් එක එක දේවල් කරන්න. ඔය කවුරුවත් දැන් මේ වෙලාවේදී ප්‍රමාදීව නෙමෙයි ඉන්නේ. මෛත්‍රී භාවනාව කරන කෙනත් අප්‍රමාදීව. අසුභ භාවනාව කරන කෙනත් අප්‍රමාදී බව. ආනාපාන සතිය වඩන කෙනත් අප්‍රමාදීව. ස්කන්ධයෙන් උදේවය බලන කෙනත් අප්‍රමාදීව. පරිසම්පාදයෙන් මෙනෙහි කරන කෙනත් දැන් අප්‍රමාදී බවක ඉන්නේ. අප්‍රමාදී කුසල ධර්මයන්ගේ අප්‍රමාදී බව තමයි බොහෝ උපකාර එකම ධර්මය. එතකොට මම ඒක අර්ථ වශයෙන් අල්ලන් පෙන්වන්න ඕනේ මේ ඔක්කොම නියෝජනය වෙන විදිහට. මම කිව්වොත් ස්කන්ධයන්ගේ උදේවැය බලන එකයි කියලා, ඒ කරන කෙනා එක හරි එතකොට අනිත් ඒවා ටික කරන එක මම පෙන්වලා නැහැ. තේරෙන්නේ? ඒ නිසා මම උත්තර දෙනවා කොහොමද? යම් ධර්මයක් මෙනෙහි කරනකොට උපං ආශ්‍රව ධර්ම දුරු වෙයි නම් නූපං ආශ්‍රව ධර්ම නූපදී නම් මෙන්න මේ විදිහට උත්සාහවත් වෙන එකයි අප්‍රමා කුසල ධර්මයන්ගේ අප්‍රමාදී බව කියන්නේ. කිව්වහම දැන් හැම කෙනාම අප්‍රමාදී බවක ඉන්නේ කියන එක කියලා නේද? අන්න ඒක තමයි අර්ථය කියන්නේ. අර්ථය. අන්න එහෙමයි උත්තර දෙන්නේ. එතකොට ඔගොල්ලෝ පෙළ ඉගෙන ගත්තාම මට පුළුවන් නොතේරෙන දේවල් වල ඔන්නෝම මේ වගේ එකට උත්තර දෙන්නේ මෙහෙමයි කියලා අර්ථය උගන්වන්න. දැන් මේ වචනෙන් ඔගොල්ලෝ ඕනම තැනකදී කවුරු හරි කෙනෙක් මේ පොත පෙන්නලා ඕනම තැනකදී කුසල ධර්මයන්ගේ අප්‍රමාදී බව නැත්නම් කුසලස්ස උපසම්පදා කියලා කියනකොට කුසල් උපදවන්න කියනකොට මොන විදිහයකටද කියන එක විස්තර කරන්න ඕගොල්ලෝ දන්නවා. කුසල් උපදවන්න කියනකොට මේ විදිහට කරලා උපදවන්න මේ විදිහට කරලා උපදවන්න කියන්න ඕනේ නැහැ. සබ්බපාපසකරණ කුසලස්ස උපසම්පදා කියනකොට කුසලස්ස උපසම්පදා කියන වචනේ විස්තර කරන උත්තරය ආවිල්ලා ඕගොල්ලන්ට ඉබේම. මොකද්ද? කවුරු හරි කොහොමද හඳුන්නේ කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ? ඒක පරියාය ඕන විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ නූපං ආශ්‍රව ධර්ම නූපදින උපං ආශ්‍රව ධර්ම ගෙවෙන විදිහට කටයුතු කරන හැම දෙයක්ම කුසල. එහෙම නැතිනම් රාග දේශ මොහ දුරු වෙලා අලෝභ දේශ මොහ ඇති වෙන විදිහට කටයුතු කරရင် නම් මේ හැම දෙයක්ම කුසල. සියලු නීවරණ ධර්ම දුරු වෙලා බුද්ධංග ධර්ම උපදින විදිහට යමක් මෙනෙහි කරන්නේ නම් කුසල කියලා මේ අප්‍රමාද වචනය වුණත් ඔය ඕන අර්ථයෙන් බලන්න පුළුවන්. ව්‍යංජන නානත්වයේ තර්කයයි. ඒ වගේ එතනදී පනවන්නේ ප්‍රදේශයකින් නෙමෙයි. ඊට පස්සේ ඒකෝ ධම්මෝ භවෙතප්ප වැඩි යුතු එකම ප්‍රධානතම වැඩි යුතු එකම ධර්මය මොකක්ද? කායගත සති සාත සහගත සැප සහගත කායගත සති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් සැප සහගත කායගත සතිය වඩලා නැත්නම් එයා මේ ශාසනේ පානය කරලා නැහැ කියලා. ওই විදිහට උත්සාහවත් වෙන ඕගොල්ලන්ට නීවරණ ධර්ම අඩු වෙලා මේ කය කෙරෙහිම බලන දවසක් තියෙනවා. සතුටු නෙමෙයි සැප සහගතව. දැන් අපි ඕමවක් කළොත් කෙනෙක් බොහෝම මෘදුවට හිස මෙහෙම මේ අත ගෑවොත් අපිට සැප සහගත බවක් දැනෙනවා නේද? ආන් ඒ වගේ මේ කායගත සත්‍යම සැප සහගත වෙනවා. සතුටක් නෙමෙයි සැපයි. ආන් ඒ මට්ටම කෙනෙක් කළා නැත්තම් එයා මේ ශාසනේ පානේ දන්නේ නැහැ කියලා කියන්නේ. තාම ශාසනේ පිටින් ඉන්නේ මේ ශාසනේ කතා කරන ශාසනේ බීම කෙනෙක් නෙමෙයි යා කියලා. ඉතින් හැමදාම ඔය කසාය වුණ මට්ටම ඉතින් නැහැ. බොහෝම සතුටගත මට්ටමට එන දවසක් තියෙයි. අන්නේ සහත් සහගත කායගත සතිය වැඩිට එකම ධර්ම. මොකද ඒ මට්ටමට වඩන කෙනා ඒ කාන්තේ නිස්සරණයකට යනවා. මොකද යා පෙර නොදුටු අත්දැකීමක් තියෙන සැප ගැන. එහෙම නැති මනසකට තාම තියෙන කාමයේ තුලින් ආපු සැපේ තියෙන අත්දැකීම විතරයි. එයාට අත්දැකීමක් හැදෙන්න තියෙන කාම සැපේ අත්දැකීම විතරයි ජී කරන්නේ. සාත්සහගත කායගත සතිය වඩපු කෙනා දන්නවා කිසි කලක මේ සැපය කාම වස්තුවකින් ගන්න බෑ. එබඳු සැපක අත්දැකීමක් ජීවිතයේ එන දවසක් තියෙයි. එදාට එයා සැපක අත්දැකීමක් ඇතුවම එතතර උත්සාහවත් වෙනවා. අද තාම ඒ ධර්මයේ පැත්තෙන් ලැබෙන සැපේක අත්දැකීමක් නැතුව කාමයේ පැත්තෙන් ලැබුණු අත්දැකීම තීද්දිම මේකෙන් වෙන් වෙවි අත්දැකීමක් නොලැබු පැත්තකට යන්න මේ ගුළු උත්සාහය. ඒකයි මේ අපහසු. නමුත් ඒ කාමෙන් වෙන්වීමේ පැත්තෙන් ලැබෙන සැපේ අත්දැකීම ලැබුණාම එයාට ජීවිතේට හයියක්. දන්නව එකක් තියෙනවා කියන්නේ. ඊට පස්සේ කතම ඒකෝ දම පරිණයියෝ. පස්සු සාසවා සාසු උපාදානීය. පිරිසිඳ දත යුතු එකම ධර්මය මොකක්ද? උපාදානයට හිත වූ ආශ්‍රව ස්පර්ශය. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ධාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා මේ පංච උපාදානස්කන්ධය කියන්නේ සාසව වූ උපාදානයට හිත ස්පර්ශ ආයතන හය පිරිසිඳ දත යුතු. කතම ඒකෝ ධම්මෝ පහතබ්බ. ප්‍රහාණය කටයුතු එකම ධර්මතාවය මොකක්ද? අස්මේ මාන. මේ ශරීරයේ මම වෙමි කියලා පෙනෙන මෙන්න මේ ගතිය. හැම කෙනාටම තමන් තමන් කියලා පෙනෙන ගතිය. කතමෝ ඒකෝ ධම්මෝ හාන භාගියෝ. කෙනෙකුගේ පිරිහීම පිණිස පවතින ඒකාන්ත කොට පවතින එකම ධර්මතාවය මොකක්ද කියලා එයා දන්නවා. අයෝනිසෝ මනසිකාරෝ. එතකොට පිරිහීම පිණිස පවතින අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා අහනකොට අන්න එකත් උත්තර දෙන්නේ ප්‍රදේශයකින් නෙමෙයි අර්ථේ. අර අප්‍රමාදේ වගේ යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපං ආශ්‍රව උපදීන උපං ආශ්‍රව වැඩෙයි නම් මෙන්න මේ විදිහට මෙනෙහි කරන දේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්නවා. එතකොට මේ වෙලාවේදී ඒ විදිහට මෙනෙහි කර කර 100ක් කියන 100 ගැනම කිව්ව තනි වචන. කතමෝ ඒකෝ ධම්මෝ විශේෂ භාගියෝ. විශේෂ කියන්නේ වැඩිම පිණිස පවතින එකම ධර්මය මොකක්ද? යෝනිසෝ මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරය කියනකොට අර වගේ අර්ථකින් කියන්නේ නූපං ආශ්‍රව ධර්ම නූපදීන උපං ආශ්‍රව ධර්ම වැඩින මේ විදිහට මෙනෙහි කරන එකයි යෝනිසෝ මනසිකාරය කියනකොට මෙතන යම් තාක් කෙනෙක් යම් යම් ක්‍රමවලට උත්සාහවත් වෙයිද හැම කෙනාම දැන් ඉන්නේ යෝනිසෝ මනසිකාරයකයි කියන එක අර්ථ දක්වුවා. කතම ඒකෝ ධම්මෝ දුප්පටි විජ්ජෝ. දුක්ඛසී අවබෝධ කටයුතු එකම ධර්මතාවය මොකද්ද? ආනන්තරික චේතෝ සමාධි. ආනන්තරික චේතෝ සමාධිය කියන එක තමයි අවබෝධ කරගන්න දුෂ්කරම. මොකද ආනන්තරික චේතෝ සමාධිය කියලා කියන්නේ යම් චිත්ත සමාධියකට සමවැදීමත් එක්කම අනතුරු ආශ්‍රයක් ඡේවේ නම් අර රතන සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? සමාධිමානං තරිකඤ්ඤමාහෝ සමාධිනා තේන සමෝන විජ්ජති කියලා. ඈ එතකොට තථාගතයන් වහන්සේ භාවිතා කරපු ආනන්තරික සමාධියක් තියෙනවා නම් ඒ සමාධිය හා සමාන ධර්මතාවයක් නැහැ කියලා කියන්නේ. තරිකඤ්ඤමාහෝ කියන්නේ ආනන්තරික ආහූ කියන එක තමයි තරිකඤ්ඤමාහෝ කියන එකෙන් අපිට සම්දි වෙලා ඇහෙන්නේ. ආනන්තරිකාහෝ ආනන්තරිකයි අනතුරුයි කියලා කිව්වා ඌ කියන අදහස. එතකොට මේ ආනන්තරික සමාධිය කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ඉගෙනගෙන හුත්තට යෝනිසෝ මනසිකාර්ය කර 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 ඉන්නකොට හිත සමාධිය වෙනවා. ඒ සමාධි වීමත් එක්කම තමන් මෙනෙහි කරපු ධර්මයේ දැකලා අත්‍යක්ෂ වෙනවා. ආන් ඒකට ආනන්දික සමාධිය කියලා කියන්නේ. දැන් අද බැලුවට ඕගලන්ට පේන්නේ නැහැ. නමුත් ඌක හැමදාම ඔහොම වෙන යම් දවසක් තියේයි ඔහොම බලලා බලලා හිත සමාධි වෙන මොහොතක් තියේ. ඒ සමාධි වීමත් එක්කම අත්‍යක්ෂ වෙනවා. ඔය ප්‍රශ්න ඔක්කොම ලෙහෙන්ද කෙසේද කෙසේද යන කුකුස් යන්න චිත්තක්ෂණය යන්නේ තමයි. අන්න ඒකට කියන හැබැයි ඒකට උත්සාහවත් වෙන්න කෙනා ඒකයි ඒ දෙන්නේ එහෙම අපහසුයි. උත්සාහ කරන්න ඕන එකක්. දුප්පටිච්චෝ ඈ අවබෝධි දුෂ්කරයි දෙන්න කපාට හම්බ වෙන්නේ නැහැ. යදා හවේ පහසු බවක් ධම්මා යම් කලක මේ ධර්මයේ පහළ වෙයිද එදාට සිල් සැක සංකා දුරු වෙනවාද තථාගතයන් වහන්සේ දේශනා කරන්න යන්නේ ඒකට. බුද්ධංග ධර්ම පහළ වෙනවා කියලා කියන්නේ ඔතෙන්ට. එතකොට ඛතමෝ ඒකෝ ධම්මෝ උපාදිතප්ප කෙනෙක් විසින් උපදවා ගත යුතු එකම ධර්මය කියන්නේ මොකක්ද? අකුප්පං ඥාන අකෝප්‍ය වූ අකෝප්‍ය කියන්නේ වෙනස් නොවන නුවණ. ඥානය කියන්නේ නුවණ. වෙනස් වෙන්නේ නැත්තා වූ නුවණ. එතකොට ඒ වෙනස් වෙන්නේ නැති නුවණ කියලා කියන්නේ මොකක්ද? කොතෙන්ද? කියන එක තමන් දැනගන්න ඕනේ. ඒක තමයි අර්ථය කියන්නේ. ඛතම ඒකෝ ධම්ම අභිඤ්ඤයෝ. අභිඤ්ඤයෝ නැත්තම් නුවණින් අවබෝධ කටයුතු එකම ධර්මතාවය මොකක්ද? සබ්බේ සත්ත ආහාරත් ටික. සියලු සත්ත්වයා ආහාරින් යෙපේ. කියන එක අවබෝධ කරගත යුතුයි. කතමේ ඒකේ ධම්ම සච්චිකාතබ්බා අකුප්පෝ චේතයෝක්ති. සාක්ෂාත් කරwidetilde එකම ධර්මය මොකද්ද? අකුප්පෝ චේතයෝක්ති. එතකොට ඉතිමේ දස ධම්ම බුහතා තච්ච තත අවිතත අඤ්ඤන තත සම්මා තථාගතේන අභිසම්බුද්ධ. මේ දස ධර්මය සත්‍ය ස්වභාවයෙන් යුක්තයි, සැබෑ ස්වභාවයෙන් යුක්තයි, අන්‍ය ස්වභාවයකින් පෙනී නොසිටිනා විනත් ස්වභාවයකට පත් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මනාව දැන අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන දේශනා කළ මේ ධර්මතා 10 වෙනස් වෙන්නේම නැහැ කියලා පෙන්නනවා. එතකොට මේකේ තියෙනවා ඉගෙන ගත යුතු අර්ථ වශයෙන් බොහෝ දේ. අපි දෙකකට ගමු. සච්චිකා සාක්ෂාත් කර යුතු පළවෙනි එක මොකද්ද? අකුප්ප චේතය. උපදවා ගත යුතු එකම දේ මොකද්ද? අකුප්පය ඥානය. එතකොට ඥානය කියලා කිව්ව චේතය මුක්තිය කියලා කිව්ව මේ මොකද්ද? කොහොමද? ඒක දෙකක් දෙපැත්ත. එකෙන් අපි කියමු ස්පර්ශ ආයතන 6 පවතින සැබෑම ඇත්ත කිසි කලක වෙනස් වෙන්නේ නැති නුවණට කියනවා අකුප්ප ඥානං කියලා. ඒ ඇත්ත දකිනකොට ඒ පැත්තේ මිනිස්සු ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, සත්තු ඉන්නවා, රන් රෙදි මුතු වෙනෙක් තියෙනවා කියන එක ගෙවිලා යනවා. මේ පැත්තේ තමන්ගේ පැත්තේ අකුප්ප ඒ ඉතින් ඒ කෙලෙස් ටික මිදෙනවා. ඒ මිදීම අකුප්පේ චේතුයි. මේ කියේ මේ පැත්තේ, මේ කියේ මේ පැත්තේ. ඒක තංගල දැනගන්න ඕනේ. එතකොට ස්පර්ශ ආයතන 6 පැත්තේ තියෙන නෝන හිඳයි මේ කෙලෙසුන්ගේ ආස්තන්ගේ මනස මිදුනේ. මේ නෝන උපදවා ගත යුතුයි, මේක සාක්ෂාත් කර යුතුයි. තව පැත්තකින් ඔය මාර්ග සම්මාදිට්ඨිය, ඵල සම්මාදිට්ඨිය කියලා මම ඔයගොල්ලන්ට විස්තර කරන්න දෙයි. ඊට පස්සේ මේකේ තව ඉගෙන ගත යුතු දේවල් තියෙනවා. ඒ කියන්නේ මේක ඔගොල්ලෝ කියලා පුරවන්න, මම අර්ථය පුරවව දෙන්න. ලේසි දක්ෂයක් නෙමෙයි වෙන්නේ මේක ඉගෙන ගත. මේ තාම පළවෙනි කොටස, එක එක මාතෘකාව මේ. එතකොට 10 දක්වා යනකොට කොහොම වේද කියන එක හිතන්න. අපි කියමු කතමෝ ඒකෝ ධම්මෝ අභිඤ්ඤයෝ. අභිඤ්ඤයෝ අවබෝධ කර යුතු එකම ධර්මය මොකක්ද? සබ්බේ සත්ත ආහාරත් එක්ක සියලු සත්ත්ව ආහාරයෙන් අපි කියන මෙන්න මේ ධර්මතාවය අවබෝධ කර යුතුයි. ඔබලන්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර විට නුවණ තීක්ෂණ, ඉතා තීක්ෂණ තියන අය ඉන්නවා. අස්ලොම් පලන තර්ක ඉදිරිපත් කරන අය ඉන්නවා. එයා අහන්න පුළුවන් මෙහෙම. අපි කියමු දැන් චත්තාරමේ ධික්ඛවේ ආහාර භූතානං වා සත්තානං තිතිය සම්භවීසිනං වා අනුගාය. මහණෙනි මේ ආහාර වර්ග හතරක් තියෙනවා. උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත්, උප්පත්තියක් හොයන සත්වෙන්ට අනුග්‍රහ පිණිසත් පවතින. මොනවද? පතමෝ කබලින්කාහාරෝ, ද්විතීයෝ පස්සෝ, මනෝ සංචේතන තතියං, විඥානං චතුත්ථං. කබලින්ක ආහාරය, පස් ආහාරය, මනුසංචිතන ආහාරය, විඥාන ආහාරය කියලා මේ ආහාර හතරක් තියෙනවා. උපන් සත්වයාගේ පැවැත්ම පිණිස උප්පත්තිය කරන සත්වයන්ගේ තනුගහ පිණිස කියලා ගන්න. අපි කියමු දැන් මෙතනදී පෙනෙන සියලු සත්ව ආහාරය අසඤ්ඤ සත්වය ගත්තු කබලින්ක ආහාරය නෑ. හිත නැති හින්දා ස්පර්ශ ආහාරයක් නෑ. හිත නැති හින්දා මනෝ සංජේතන ආහාරයක් නෑ. හිත නැති හින්දා විඥාන ආහාරයක් නෑ. අසඤ්ඤ සත්වයන්ට කබලින්ක ආහාරයක් නෑ, ස්පර්ශ ආහාරයක් නෑ, මනෝ සංජේතන ආහාරයක් නෑ, විඥාන ආහාරයක් නෑ, අනාහාරයි. අසඤ්ඤ සත්වය අනාහාරයි කියලා තව තැනක තියෙනවා. කවුරු හරි අහනවා ආමුදුරනේ. මේක සබ්බ සත් ආහාර චිත්‍රිකා කියලා තියෙනවා. අරක තියෙනවා අසඤ්ඤ සත්ව අනාහාරයි කියලා. ඒතකොට මේ දෙක දෙකක් නේ ආමුදුරනේ පරස්පරයිනේ කියලා කෙනෙක් හදිස්සිය ඇහුවා. උම අහන්නේ නමුත් ඇහුවා කෙනෙක්. මම හිතුවා තහනවා. එතකොට මොකද්ද කියන්නේ? මොනවයි ඉගෙන ගන්නවා කියන්නේ? මේක පෙළ තිබුණාට ඉගෙන ගන්නවා කියන්නේ කිසි කෙනෙකුට සිදුරක් තියෙන්නේ නැහැ ඒකේ. තංගල තමන් දැනගෙන තියෙනවා. එයාට. එතකොට උත්තර දෙනවා මම. මේ ශාසනේ පරියාය නිෂ්පරියාය කියලා දෙආකාරයක් තියෙනවා. පරියාය කියලා කියන්නේ එක ප්‍රදේශයකින් විතරක් වෙනවා. නිෂ්පර්යාය කියලා කියන්නේ හාත්පස සියල්ලම අල්ලා විතර කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ සබ්බේ සත්ත ආහාර චිතිකා කියලා කිව්වේ නිෂ්පර්යාය. චත්තාරෝමේ වික්කවේ ආහාර කියනකොට බුදුරජාණන් වහන්සේ දෙන්නේ මාතෘකාවක් කරනවා. සතර ආහාරයක් ගැනයි කියන්නේ. සතර ආහාරය උපන් සත්‍යයන්ට පවතින්දත් උප්පත්තිය කොහෙන කටට අනුග්‍රහ පිණිස පවතිනවා කියලා දේශනා කළා. මේ ආහාර වර්ග හතර. නමුත් මේක එක පරියායකින් දේශනා කළේ. නිෂ්පර්යායෙන් දේශනා කරන නිෂ්පර්යාය කියලා කියන අපි කියමුකෝ මනුෂ්‍යයෝ මැරෙනවා. හැම මිනිසෙකම මැරෙනවා කිව්වහම පරියායකින් දේශනා කළේ. තොර දෙවියොත් මැරෙනවද කියලා අහන්නත් පුළුවන් තව ඉඩතියි. ඔව් දෙවියොත් මැරෙනවා. බ්‍රහ්මියොත් මැරෙනවද චුත වෙනවද කියලා අහන්නත් ඉඩතියි. ඔව් බ්‍රහ්මියොත් මැරෙනවා චුත වෙනවා කිව්වහම ඔය හැම එකක්ම පරියායක. යම් වෙලා ඒකට කියන පරියාය. සියලු සත්‍යෝ මැරෙනවා කියලා කිව්වහම නිෂ්පරියාය. එතකොට අමුතුවෙන් අහන්න ඕනේ දෙවියෝ ගැනයි, බ්‍රහ්මියෝ ගැනයි, මිනිස්සුයෝ ගැනයි වෙන වෙනම. නිෂ්පර්යාය කියනවා සබ්බ කියන වචනේ දැම්මහම, සියල්ල කියන වචනේ දැම්මහම නිෂ්පර්යාය හැමතැනකටම. සියල්ල නැතුව එක්කෙනෙක්ගෙන් ඇහුවාම, එක දේශයකින්, එක ප්‍රදේශයකින් ඇහුවාම ඒකට කියනවා පර්යාය. දැන් සබ්බේ සත්තා සියලු සත්‍යෝ ආහාර යටත් කියනකොට නිෂ්පර්යාය කියනවා. ආහාර වර්ග හතරක් පෙන්වලා මේ ආහාර වර්ග හතරේ හතර උපන් සත්‍යයන්ට පවතිනද උපත්ය කොහොන සත්‍යයටත් අනුග්‍රහ වෙනස පවතිනවා කියලා පෙන්ව මොන මොන සත්‍යද කියලා විස්තර කරලා නැහැ මේක. මේ හතරේ යැපෙන්නේ උපදින්නේ උපස්ථාන කරන්නේ කොයි ආයතද මොන ආයතද උපදින අනුග්‍රහ වෙනස පවතින කියලා තව විස්තර කරලා නැහැ. පරියායයක් පෙන්වනවා. එතකොට සබ්බේ සත් ආහාරත්‍ත්‍තික කියන නිෂ්පර්යායයි. අසඤ්ඤ සත්‍ය ආහාරික යුක්තයි. එයාට කර්මය ආහාරයි, ධානය ආහාරයි. එයාගේ කර්මයයි එයාට ආහාරයි. කර්ම ආහාරය. සතර ආහාරයට අයිති නැහැ. නමුත් ඒ පරියායයට අයිති නැහැ. නිෂ්පර්යායයි. අන්න ඒ වගේ පරියාය නිෂ්පර්යාය කියලා දැනගෙන බෙදලා විස්තර කටයුතු මම එකක් විස්තර කරලා පෙන්නුවේ නිකන් මේ වගේ මේව ඇතුලේ අර්ථකී අර්ථ කියලා කියන්නේ ඉපදිය යුතු නුවණ කියන්නේ මෙන්න මේක මෙන්න මෙතන බලා ගන්න. චේත විමුක්ති කියලා කිව්වේ තමන්ගේ ආධ්‍යාත්මික පැත්තේ මේ තියෙන ආශ්‍රව ටික කෙලස් ටික මේක දැක්කම ගෙවෙන ටික මේක වෙනස් නොවන මට්ටමට පවතින එක ගැන කිව්වේ කියලා ජීවිතෙන් දන්නවා. ඒක තමයි අර්ථය. ඒ නිසා හැම කෙනෙක්ම දසුත්තර සූත්‍රය බලා ගන්නට ඕනේ. පළවෙනි වශයෙන් පුරුදු කරන්නට ඕනේ. ඊට පස්සේ ඒව අර්ථ වශයෙන් පොඩි හඳුරු කියලා දෙයි කියලා පොඩි හඳුරු කියලා හඳුන්නත් මම හෝ ඒව අර්ථ කියලා දෙනවා. ඊට පස්සේ තව තියෙනවා එකේ ඉඳලා 10 දක්වාම කරුණු සංග්‍රහ කළා සංග්‍රහිත කළා සංගීති සූත්‍රය කියලා ඒකම සූත්‍රයක් තියෙනවා. ඒ සංගීති සූත්‍රයේ තියෙන කරුණ ටිකත් අපි කියමු. අත්තිකෝ ආවසු තේන භගවතා ජානතා පස්සත අරහතා සම්මා සම්බුද්ධේන ඒකෝ ධම්මෝ සම්මදක්ඛාතු තත්ත සබ්බේව සංඝාය තබ්බං න විවදි තබ්බං තයිදම් බ්‍රහ්මචර්යං අද්දීයති අස්ස චිරත්තිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේව මනුසා කතමා එකදම්මෝ. එතකොට මනාකොට දන්නා වූ දක්නා වූ තත අරිහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මනාව දැන දැක පැනවා වූ සියලු දෙනාම සමගින් සංගායනා කළා වූ කළ යුතු ඉගෙන ගත යුතු විවාද නොකත යුතු දෙවි මිනිසුන් සහිත ලෝකයට බොහෝ උපකාරී පිණිස පවතින සමගිව සංගායනාකටු කියන ඉගෙන ගත යුතු දැරිය යුතු පුරුදු පුහුණු කටයුතු කියන අර්ථයට එකම ධර්මය මොකක්ද කියලා සබ්බ සත්ත ආරච්චිතික දේ ධම්මෝ කියලා කතමංච දේ නාමංච රූපංච අවිජ්ජා භව තණ්හාච භව දිට්ඨිච විපදිච්චිච අහිරික අනුත්තම්පංච හිරි ඔතප්පංච දෝස චත්තතා පාප මිච්චතා සෝ චත්තතා කල්යාණ මිච්චතා ආපත්ති කුසලතා ආපත්ති උත්තාන කුසලතා කියලා මේ වගේ දෙකේ 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 එකේව දෙකේ දෙකේ ඒව තුනේ තුනේ කරුණු තියෙන ඒව කොහොම පෙළ කටපාඩම් කරගන්න ඕනේ මෙන්න මේ සංගීති සූත්‍රය දසුත්තර සූත්‍රයයි කටපාඩම් කරගෙන ඒකේ අර්ථය ඉගෙන ගත්තාම ඕගොල්ලෝ ශාසනෙ භාගයක් ගන්නවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අනිත් හැම තැන් වලටම විහිදලා ගිය හද තියෙන අර්ථ තියෙන ඒ මේ හරහමයි තියෙන බෝඩය. එතකොට ඒ නිසා තීකනිකායේ 3 ඛාණ්ඩේ 10 11 සූත්‍ර දෙක සංගීති සූත්‍රයේ රසතර සූත්‍රය. එතකොට මෙන්න මේ සූත්‍ර දෙක පොතල ලියාගන්න තෙල විසින්ම අහන්න පුළුවන් කටපාඩම් කරන්න පුළුවන්. ඕගොල්ලෝ එකතු වුණාම ප්‍රශ්න අහන්න පුළුවන් විසර්ජනය කරගන්න පුළුවන්. කෙනෙක්ගෙන් අහන්න පුළුවන් කටේ ඉන්නවා. හා කියන්නේ බොහෝ උපකාරු ධර්මතා දෙක මොකද්ද කියලා අහනවා. අනිත් කෙනා විස්තර කරනවා. විස්තර කළා වුණා සාකච්ඡාත් කරනවා. ඒ වගේ තියෙයි. මෙන්න මේ ටික ඉගෙනගෙන තියෙන්න ඕනේ. කටපාඩම් තියෙන්න ඕනේ. කටපාඩම් නැතත් හදිසි කටපාඩම් කරන තරමට බොහෝ හොඳයි. ඇත්තටම ඉස්සර මට කටපාඩම් දැන් වර්ක් කරන්න ඕනේ නැහැ. අභාවිත නිසා පාඩම් නැහැ. නමුත් අර්ථය තේරෙනවා. ඒ කියන්නේ එළ බලා ගත්තහම අර්ථ වශයෙන් ජීවිතයෙන් දකින්න පුළුවන් වෙන්න ඕන. ඒකයි මේක අවශ්‍යම දේ. ඕගොල්ලන්ට අර්ථේ ජීවිතේ ගන්න අපහසුයි වචනේ හුරු නැති වුණා. තේරුණා නේද? වචන ටික ඉගෙන ගන්න පෙළ ඉගෙන ගත්තහම වචනේ බර නැහැ. එතකොට අර්ථේ කිලින්ම ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. පොතක ලියලා මෙන්න මේ ටික තමයි මම දීලා යන කොටස පාඩම් කරලා දෙන්න. හරිද? පෙළ ගහම දැනගෙන තියෙනවා. එතකොට අර්ථ විසින් මම කියලා දෙනවා. නොයි ටික අතේ කරලා ඉති. හරි. දැන් අපි මේකේ තියෙනවනේ අභිඤ්ඤයෝ ඒකෝ ධර්මය එකම ධර්මය මොකද්ද? පස්සෝ සාසෝ උපාදානියෝ සාසෝ උපාදාන තේතෝ ස්පර්ශ පිළිසිඳ දති උත්‍රි. තව පැත්තකින් කියන්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය පිළිසිඳ දති කියලා. සාසෝ සම්පස්සේ සාසෝ පස්සේ කියලා කෙටියෙන් අනවර්ත නාමයකින් හැඳින්වන තථාගතයන් වහන්සේ tag ගාලා මොකද්ද? දුක්ඛ සත්‍යයට. පංච උපාදාන ස්කන්ධයට. ඒ වචනේ ඇහෙනකොටම tag ගාලා දන්නවා මේ දේශනකල මේක නේද කියලා. සාසෝ සා පස්සෝ සාසෝ උපාදානිය කියනකොට මොකද? පස්සේ කියනකොට ඇහැ නැතුව රූපේ නැතුව චක්කු විඤ්ඤාය නැතුව ස්පර්ශය හටගන්නේ චක්කු සම්පස්සේ හටගන්නේ චක්කු සම්පස්සේ උනොත් වේදනා සංඥා චේතන හටගන්නවා. එතකොට සාසෝ පස්සෝ කියනකොට චක්කු සම්පස්සේ උපදිනකොට උපාදානිත හිතෝ ආශ්‍රෝ චක්කු සම්පස්සේ කියනකොට ඔය අංග ටික ඔක්කොම ටික ඒකේ. කන නැතුව සද්ද නැතුව සෝත විඥාන නැතුව සෝත සම්පස්සේ උපදින්නේ නැහැ. සෝත සම්පස්සේ උපන්නු සෝත සම්පස්සජා වේදන සංඥා චේතන කියන ටික පහළ වෙලා. සෝත සම්පස්සේ දන්නවා පිරිසිදු දතිය යුතුයි කියලා කියනකොට ඔය ටික ඔක්කොම පිරිසිදු දතිය යුතුයි කියන එකයි කියන්නේ. ඒක මං ජීවිතේ එක අර්ථකින් කියනවා. දෙයියමගින් පොහනතරුයි මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන්න කියලා කියන්නේ කියලා. ඇත්තටම අපිට තියෙන පංච උපාදාන ස්කන්ධය උදේවැය බලන්න තමයි. මම එදා මතක් කළා ඔයගලන්ට කෙනාගේ පැත්තෙන් තමන්ගේ පැත්තෙන් කතා කරනකොට කියන්නේ මොකද්ද? මේ ස්පර්ශ ආයතන 6ටයි කියන්නේ පංච උපාදාන ස්කන්ධය කියලා. මේ ස්පර්ශ ආයතන 6 ආරම්භය පවතින තණ්හා උපාදාන ටිකට කියන්නේ කෙලෙස් කියලා. තමන්ට හම්බ නොවුණු තමන්ගේ පැත්තෙන් නැතුව ලෝකෙ පැත්තෙන් තියෙන යතහ භූත ස්වභාවය තමයි ස්කන්ධය කියන්නේ කියලා. මම ඒකට පොඩි අපි එක අරමුණක් අරගෙන කතා කරමු. අපි කියමු පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ ගත යුතුයි. තණ්හා උපාදානය ප්‍රහාණය කළ යුතුයි. නිරෝධය සාක්ෂාත් කර යුතුයි. මේ ආකාරයට කරන එක වැඩි යුතුයි. නැත්නම් මග වැඩි යුතුයි. අපි දැන් ගන්නවා කරමු. අපි කියමු අම්මා කියලා. මට ගැරෙන්නේ ඔය වගේ අරමුණ තමයි. හරි. දැන් අම්මා හරි තාත්තා හරි අපි මල්ලි ගම්මුකෝ. මල්ලි කියලා කෙනෙක් අපිට ඉන්නවනම් දැන් මල්ලි කියලා අපි දකින්නේ පුද්ගලයෙක් වනේ, කෙනෙක් වනේ. ඇසුරු කරන්නේ, කතා බහ කරන්නේ, ගහ ගන්න පුළුවන්, බැන ගන්න පුළුවන්, රණ්ඩු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ මල්ලි. එතකොට ඒ මල්ලිගේ රූපය තමයි රූප උපාදාන ස්කන්ධය. මල්ලි දකින්න දැක්කහම මට සතුටක් ඇති වෙනවා නම් තමයි වේදනා උපාදාන ස්කන්ධය. ඊට පස්සේ මේ මල්ලිව හඳුනන්න පුළුවන්කම තමයි සංඥා උපාදානස්කන්ධය. මල්ලි ගැන හිතන්න පුළුවන්කම තමයි සංකාර උපාදානස්කන්ධය. මල්ලි ගැන දැනගන්න පුළුවන්ක තමයි විඥාන උපාදානස්කන්ධය. අපි ඕක මෙහෙම කියමු. දැන් පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකින්න යන්නේ අපි. දැන් මේ රූපේ තමයි මල්ලි. දැන් ඔය රූපේ කැඩුණු දවසට, බිඳුණු දවසට, වෙනස් වෙච්ච දවසට මල්ලි මැරුණා, මල්ලි ලෙඩ වුණා, මල්ලිට ගැහුවා, මල්ලිට බැන්නා කියලා යම් තාක් දුක් විඳින්න පුළුවන්. පුළුවන්කම තියෙන්නේ. ඒ මොකද පංච උපාදාන කන්ද දුක්ඛ. මේ රූපේ මල්ලි කියලා ගන්නකම හිඳ තමයි මේ දුක. දැන් දුක පිරිසිද දකින්න යන්නේ අපි. පංච උපාදානස්කන්ධේ මම මල්ලි කියලා ගත්තා වූ රූපය මම පුද්ගලයෙක් හැටියට අරගෙන දැන් මම කෙනෙක් හැටියට අරගෙන උපාදාන වශයෙන් අරගෙන මම ඒ රූපේ තියෙන්නේ මල්ලි කියලා අරගෙන තියෙන්නේ දැන් මම උපාදාන වශයෙන් ගත්ත ඒ රූපය මට දුකක් වෙනත් දෙනවා දුකට හේතුව ඒ රූපේ මම කෙනෙක් පුද්ගලයෙක් කියලා උපාදාන කරගෙන ඉන්න කමයි තේරෙනවා ඔය උපාදානයේ ඒ රූපයේ කෙනෙක් පුද්ගලයෙක් කියලා උපාදාන කරගෙන ඉන්න කම ගෙවුනොත් මම මේ දුකෙන් මිදෙනවා. ඒ උත්තරේ ඇතුව මම දැන් අර මට මල්ලි කියලා පෙනෙන රූපේ උපාදානස්කන්ධෙ මගේ උදේවැය බලනවා. මේ රූපේ කනබුන ආහාරින් නේද හැදිලා තියෙන්නේ. කෙස් ලොම් නියද තම්මස් නහර ඇට ඇට මිදුලු කුණුපු කොටස් එකකින් යුක්තයි නේද කියලා. මම දැන් ටික ටික රූපේ ඇත්ත බලන්ඩ 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 මාගේ නුවණ ටික ටික ස්කන්ධයන්ගේ ඇත්ත ස්වභාවය පෙන්නනවා. ස්කන්ධයන්ගේ ඇත්ත ස්වභාවය ටික 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 පෙන්නකොට ස්කන්ධ පැත්තට ටික ටික ලං වෙන්න ඒ රූපේ මල්ලි කියන කම ටික ටික මට ගෙවෙනවා. තේරෙනවද නේද? දැන් දුක ආපු තැන මම පිරිසිදු දකින්නවා දැන්. පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ පිරිසිඳ දකින්න යන්නේ දැන් මල්ලි කියපු රූප මල්ලි කියලා දැන් මේ රූපේ මම උපාදාන කරගෙන තියෙන්නේ ඒ රූපේ කැඩෙන බිඳෙන දවසට මට දුක එනවා දුක එන්නේ ওই රූපේ මම මල්ලි කියලා උපාදාන වශයෙන් ගත්ත නිසා උපාදානේ නැතිවෙමුත් මට දුක නැති වෙනවා ඒ හින්දා මම දැන් මම උපාදාන වශයෙන් අරගෙන තියෙන රූපේ ඇත්ත බලනවා උපාදානස්කන්ධේ මගේ උපාදානයේ හිත වූ රූපේ ඇත්ත බලනවා මගේ උපාදානයේ හිත වූ රූපේ ඇත්ත බලනවා ඒකේ රූපේ තියෙන සැබෑම ඇත්ත බලනවා ඇත්ත තමයි කන බොන ආහාරයෙන් හැදුණු අනාත්මය ආහාරයේ කෙස් ලොම් නියද ධම්මස් නහර කියන කුණප කොටස් ටිකක් තියෙන්නේ එතකොට ආහාරය නැමති හේතුව නිසා මේ ශරීරය නැමති ඵලය හැදෙනවා කියලා මෙහෙම හොඳට ටික ටික පෙන්නනවා. සමත කමඨහනකින් හිත වඩනවා. සීලයක පිහිටලක් තියෙනවා. සීලයක පිහිටලා සමත කමඨහනකින් හිත වඩවඩ මල්ලි කියලා සිහි වෙනවා රූපය ඇත්ත පෙන්නනවා. පෙන්නන්න ටික 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 මේකේ සත්ව පුද්ගල නොවන ස්කන්ධ ගතිය මට ටික 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 මතුවෙනවා. තේරෙනවා නේද? එතන ඉවරට යනවා මාව ටික ටික. උපාදාන ගතිය මල්ලි කියලා අල්ලගෙන ඉන්න ගතිය ටික ටික අඩු වෙනවා, දිය වෙනවා මගේ. දැන් මගේ පැත්තෙන් ඒ රූපෙට මල්ලි කියලා අල්ලගෙන ඉන්න ගතිය අතහැරෙන්න ඒ රූපේ හැමදාම පැවතුණු මට මම දැක්කේ නැති මට හම්බ නොවු රූපේ හැමදාම පැවතුණු අනාත්ම ලක්ෂණයක් තිබුණානේ. ස්කන්ධ මට්ටමක් තිබුණානේ. ඒ මට්ටම මතු වෙනවා ටික ටික. දැන් මෙච්චර කාලයක් මට ස්කන්ධයක් පෙවුන්නේ නැහැ. අනාත්මයක් පෙවුන්නේ නැහැ. මල්ලිමමයි කියලා පෙවුනේ. දැන් මම උපාදාන වශයෙන්මයි අරගෙන හිටියේ. දැන් උපාදාන වශයෙන් අරගෙන තියෙන මේ රූපේ නැත්නම් රූප උපාදාන ස්කන්ධය පිළිසිඳ දකිනවා මම. උපාදාන කරගෙන තියෙන රූප ස්කන්ධය මම පිළිසිඳ දකිනවා ටික ටික. ඒ පිරිසෙන් දකින්න ගන්න ක්‍රමවේදය තමයි සතිපට්ඨානෙ මම කායගත සතිය. කායගත සතිය වඩනකොට ටික ටික රූපයක තියෙන සැබෑම ස්වභාවය මට මනසට ටික ටික විවර වෙනවා. ඒක හැදිලා තියෙන හේතුවත් අනාත්මයි. අනාත්ම හේතුව නිසා හටගත්ත මේ ඵලයේද කෙනෙක්ගේ පුද්ගලයේ නෙමෙයි මේ කොටස් ටිකක්. කියන එක දැකින්ද දකින්ද ওই විදිහට නුවණින් මෙනෙහි කරනවා. මෙනෙහි කරන එක බලන එක පෙනෙන්න උපකාර පිණිස සමාධියක සමාධිත් වඩනවා. ඒ දෙකට උපකාර පිණිස සීලයකත් පිළිස්සනවා. සීලයක පිළිතුර සමාධි වඩවඩ රූපේ උදේවේ බලනවා. ඈ මේ උදේවේ බලන්න බලන්නේ වෙනව මොකද්ද? මේ රූපේ මල්ලි 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 කියලා ඇලිච්ච ගතිය ටික 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 ගෙවෙනවා මට අඩු වෙනවා. ඒ කියන්නේ රූපේ පිරිසිඳ දැක්ක දුක පිරිසිඳ දැක්කා කියලා කියනකොට මට දුකාපු රූපේ පිරිසිඳ දැක්කා කියනකොට රූපේ සතර මහා ධාතුයි කියන එක හොඳටම දැකලා රූපේ පිරිසිඳ දැකලා ඉවර වෙනකොට ඒ රූපේ මල්ලි කියලා ගත්ත උපාදානිය සම්පූර්ණ දුර වෙලා තණ්හාව නිරුද්ධ වෙලා එතකොට තණ්හාව නැති වහම මල්ලි කියලා උපාදාන වශයෙන් ගත්ත එක සම්පූර්ණ නැති වුනහම තණ්හාව නැහැ. නැති වුනහම නිරෝධේ සාක්ෂාත් වෙලා මොකේ නිරෝධේද? සලායතන නිරෝධේ. දැන් මල්ලි කියව රූපයක් නැහැ මට මේ. ඒ නිසා මල්ලිගේ රූපේ බලන්ද ඇහැ උපදින්නෙත් නැහැ මට. මල්ලිගේ රූපේ බලන්ද උපදින චක්කු විඥානයක් නැහැ මට. ඒ නිසා උපදින චක්කු සම්පස්සයක් නැහැ මට. ඒ මල්ලිය බලන් උපදින චක්කු සම්පස්සයෙන් උපන්න වේදනා සංඥා චේතනත් නැහැ මට. මල්ලිගේ ශබ්ද නැහැ. මල්ලික් නිසා ඇහෙන හඬවල් නැහැ. මල්ලිගේ හඬ අහන්න උපදින කනක් නැහැ මට. ඒ නිසා ඒ දින්න නිසා ඒක නැති වෙනකොට ඒ නිසා උපදින සෝත විඥානයක් නැහැ මට. ඈ එතකොට ඒ සෝත සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනත් නැහැ. මල්ලි ගැන තියෙන ගඳ සුවඳක් නැහැ මට. ඒ නිසා මල්ලි ගැන සිහි කළ ගඳ සුවඳ අහන්න නැහැ උපදින්නේ නැහැ. ඒ නිසා ගාන විඥානයක් නැහැ මට. ඒ නිසා ඒ මොකද ස්පර්ශ වේදනා සංඥා චේතනත් නැහැ මට. මේ උපාදානිය මේ නිමිත්ත ගෙවනකොට ඒ නිමිත්ත අරමුණු කරගෙන ආයතන හයම නිරෝධිත වෙලා යට තියෙනවා. ඊට පස්සේ තව දුකේන රූපයක් තියෙනවා අම්මා කියලා. දැන් මෙතරකල් අම්මගේ රූපේ තියෙන හින්දා අම්මව බලන්න මම ඇහැ උපදවනවා. චක්කු විඥාන උපදවනවා. මේ ස්පර්ශ ආයතන හයම උපදව ගන්නවා. අම්මගේ කතා හඳ අහන්න පුළුවන්. ඒ හින්දා මට කන හදා ගන්න වෙනවා. ගඳ සුවඳ තේරෙනවා අම්මගේ නහය තියෙනවා මට. අම්මා කියලා උපාදානව ඉන්න ඒ රූපේ උපාදාන වශයෙන් ගත්තා වූ රූපයේ දුකක් මට. ඒ රූපේ කැඩුණු දවසට බිඳුණු දවසට මවමල දුක විඳින්න වෙනවා. දුකට හේතු ඒ රූපය පුද්ගලයේ කෙනෙක් හැටියට උපාදාන වශයෙන් ගත්ත එක. අම්මා හැටියට උපාදාන වශයෙන් ගත්ත එක කියලා අහලා තිබුණා. උපාදාන වශයෙන් නොගත්තොත් භාර නික්කේපනං සුඛං බර බහකදී නොසපයි. අම්මා හැටියට නොගත්තොත් මව්මල දුක එන්නේ නැහැ කියලා දන්නවා. ඒ හින්දා දුක පිරිසිඳ දත යුතුයි. දුකේන අරමුණ පිරිසිඳ දකින්න ඕනේ. එතන පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ දකින්න ඕනේ. දැන් පංච උපාදාන ස්කන්ධයේ රූප උපාදානය මම අම්මා කියලා උපාදාන වෙලා තියෙන රූප ස්කන්ධය පිරිසිඳ දකින්න බලනවා. මම දැන් අම්මා කියලා උපාදාන වෙලා ඉන්න රූප උපාදාන ස්කන්ධය පිරිසිඳ බලනවා. රූප උපාදාන ස්කන්ධයේ ඇත්ත ඇති හැටි බලනවා. මම අම්මා කියලා පෙනෙන තැන, උපාදාන කරගෙන ඉන්න තැන, මට දුක දෙනත් දෙන්න තැන, දුක පිරිසින් දකින්න තියෙනවා. චතුරාර්ය සත්‍ය දුක පිරිසින් දකින්න තියෙනවා. දැන් ඒ රූපය අර වගේම කන බොන ආහාරෙන් යුක්තයි. කුණු පොකටස් වශයෙන් හෝ ඒ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු බාහිර සතර මහා ධාතුය මේ ශරීරයෙන් සතර මහා ධාතුය දෙකම එකයි කියලා සමකර කර හිතන. මෙහෙන් සීලයක පිටල සමාධියත් වඩනවා. සමාධිය වඩවඩ අර රූපේ කායගත සතිය වඩන්න 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 මම ටික 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 ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය මට ප්‍රකට වෙනවා. අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. හැමදාම තිබුණු මම නොදන්න නොදැක්ක බුදුරජාන් වහන්සේ ලෝකේ පාලනය නැග තිබුණු රූපී යතහ භූත ස්වභාවය ටික ටික මතුවෙනවා. එතකොට ඒ උපාදාන වෙච්ච ස්කන්ධයේ පිරිසින දකින්න දකින්න ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය ටික ටික මතුවෙන්න ඒක උපාදාන කරගෙන ඉන්න ගතිය ගෙවෙනවා ටික ටික. අම්මා 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 පුද්ගලයෙක්මයි කියපු හැඟීම ටික ටික ආදි වෙනවා මට. ගෙවෙනවා. උපාදානයේ ටික 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 ගෙවෙනවා. උපාදානයේ ගෙවෙන්න ගෙවෙන්න ඒ වස්තුව කැඩුණු බිඳුණු දවසට දුකෙන්න තියෙන හේතුව ටික ටික නිරුද්ධ වෙනවා මට. යම් වෙලාවක දුක පිරිසිඳ දැක්කා කියනකොට මට දුකේන අරමුණ රූපේ පිරිසිඳ දැක්කා කියන රූපේ අනාත්මයි සතර මහා ධාතු ස්කන්ධයි කියන එක දැක්කා. දකින්නකොට මේ රූපේ අම්මා කියන හැඟීම සම්පූර්ණ ප්‍රහාණය වෙලා. එතකොට සාක්ෂාත් වෙලා මට මොකද්ද? දුකේ නිරෝධය. ඒ රූපේ කැඩුණු බිඳුණු දවසට අම්මා මරුණා කියලා එන්න තියෙන දුක සම්පූර්ණම නැහැ. ඒ විතරක් නෙමේ සලායත නිරෝධයෙන් වෙලා ආධ්‍යාත්මික පැත්තම නිරුද්ධ වෙලා. අම්මගේ රූපයක් නැහැ. අම්මගේ රූපේ බලන්න ඇහැ හැත් උපදින්නේ නැහැ. රූපේ බලන රූප නැත්තම් ඇහැ නැහැ. ඒ දෙන්න නැත්තම් චක්කු විඤ්ඤාණය නැහැ. තුන් දෙන්න නැත්තම් චක්කු සම්පස්සේ නැහැ. ඔහොම මේ සම්ස්තයක්ම රූප ටික ඔක්කොම පිරිසිඳ දැක්කොත් ඔය රූප ටිකේ බලන් පුද්ගලයේ සත්‍යය නැති වුනොත් ඕව බලන් ඕව කියනකොට ඕව බලන් අහන් තිබුණු ආයතන ටිකට අනාහාර වෙන්නේ ඉබේමයි. මේ ආයතන ටික ශුන්‍යෝගාමය කියලා කියන්නේ හිස් දෙවල් හය. ඇහැ තිබුණාට බලන් රූප නැහැ. කන තියෙනවා අහන් ශබ්ද නැහැ කියලා. කියන්නේ හිස් වූව ශුන්‍ය වූව තුච්ච වූව කිසිම තේරුම් නැති ගිහිල්ලා බැලිය යුතු දෙයක් කියනවා කියලා හම්බ වෙන්නේ නැහැ. එතකොට පංච උපාදානස්කන්ධයේ උදේවේ බලනවා කියලා තමයි අපි කියන්නේ. ස්කන්ධයන්ගේ උදේවේ බලනවා කියලා කතා කරනකොට මේ කතා කිරියේ යථා භූත තැනින් කියලා දන්නවා අපි. ස්කන්ධයන්ගේ උදේවේ කතා කරනවා කියනකොට ඕකම තමන්ගේ පැත්තෙන් මම උපාදාන වෙලා ඉන්න රූපේ ඇත්තයි කියලා දන්නවා. දෙකම එකම තැන. තේරුම් ගන්න කීපේ. තේරුණාද කිව්වේ? ඒ කියන්නේ දුක පිරිසිඳ දකින්නවා කියනකොට දුක දන්නවා. මොකද පංච උපාදානස්කන්ධ දුක උපාදාන වශයෙන් ගත්තා වූ ස්කන්ධ ටික දුක. දැන් මේ රූපයක් මම කෙනෙක් කියලා අරගෙන ඉන්නවා නම් දැන් ඉතිරි තියෙන මේ රූපේ මට සන්තතිලාමුදුරුව කියලා පේනවා. ඔන්න දැන් උපාදාන වශයෙන් අරගෙන අත්වාද උපාදානයි. ඔක දුකක්මයි. කියන්නේ මේ රූපේ කැඩුනොත්, බිඳුනොත්, කුඩු වුනොත්, විනාශ වුනොත් මට පෙනෙන්නේ, තේරෙන්නේ එකට ඉන්න අපි එක්ක හිටපු අහවල් හාමුදුරුවන්ට උනා කියලාමයි දැනෙන්නේ. දුක එනවාමයි. දුකට හේතුව මොකද්ද? මේ රූපය උපාදාන වශයෙන් ගත්ත එක පුද්ගලයෙක් සත්‍යයක් කෙනෙක් කියලා ගත්ත අත්වාද උපාදානයේ මේ දෝෂේ. උපාදානයේ මගේ මනසේ තියෙන්නේ ඉදිරියෙන් තින්නේ ආහාරයෙන් හැදුණු රූපය. උපාදානීයයි. මගේ උපාදානයේ හිත දෙයක්. රූපේ කෙලෙස් නැහැ. උපාදානය කියන පැත්තේ කෙලෙස්. නමුත් මගේ උපාදානයේ උපාදාන ස්කන්ධයෙන් බැහැර නෙමෙයි තියෙන්නේ. දෙකක් උනට එකට තියෙනවා. මේ රූපේ කෙනා කියලාමයි තියෙන්නේ. කෙනා කියන්නේ රූපකින් දරව තියෙන්නේ නැහැ. එතකොට දැන් මේ රූපේමයි මට කෙනා කියලා නම් පෙනෙන්නේ. රූපේ කෙනා කියලා පෙනෙන මානසික මට්ටමට කියන දුක. දුකට හේතුව මේ රූපේ කෙනෙක් කියලා පෙනෙන කම. මේ රූපේ කෙනා කියලා පෙනෙන කම මිදුනොත් නැති වුනොත් මට කෙනෙක් මරු නිසා කෙනෙක් දුකටපත් වීම නිසා එන දුක නැති වෙනවා. ඒ නිසා මම කටයුතු මොකද්ද? මෙතන දැන් මගේ කෙලෙස් ටිකේ බලන්න දෙයක් නැහැනේ. කෙලෙස් ටික පතිත වෙලා තියෙන වස්තු ඇත්ත පෙන්නවා මම. බලන්න තියෙන ඇත්තටම තියෙන දෙයක මෙතක නැති එකක බලන්න දෙයක් නැහැනේ. එතකොට කෙලෙස් ටික පතිත වෙලා තියෙන මේ රූපේ නම් රූපේ තියෙන සැබෑම ඇත්ත පෙන්නවා මම. සතිපට්ඨාන කියලා කියන්නේ කායගත සතිය කියලා කියන්නේ ඒක. ඒ පෙන්නකොට පෙන්නන්නේ මම රූපේ තිබුණු සැබෑම ඇත්ත ස්කන්ධ මාත්‍රම. මම හැබැයි මෙච්චර කල් දන්නේ නැහැ ඒක. එහෙම බලන්න දෙන්නේ බුදුරජාණන් වහන්සේ. මෙහෙම බැලුවොත් තමයි ඔය දුකෙ මිදෙන්නේ කියලා. දුක පෙන්නල දුකට හේතුව කෙලෙස් කියලා පෙන්නල කෙලෙස් නැති වෙනවා නැති දවසක දුකෙ මිදෙනවා කියලා පෙන්නල ඒකට මේ රූපේ දුක පිළිසින් දකින්න දුකාපු ස්කන්ධේ පිළිසින් දකින්න. දුකාපු රූපේ පිළිසින් දකින්න දුක පිළිසින් දකින්න කියලා නෙපෙන්නේ. දුකාපු රූපේ පිළිසින් දකින්න. රූප උපාදාන ස්කන්ධේ පිළිසින් දකින්න මම කායගත සතිය වඩනවා. ඉති රූපං ඉති රූපසම්දු ඉති රූපසත්තංගෝ මේ රූපයයි හොඳට පෙන්වනවා. මේ ශරීරේ කේසුලොම් නියද ධම්මස්නාර කුණු පොකොටස්ලෝ අත්තිමස්මින් කායි අත්තිමස්මිනේ හේතං කායි පටිවි ධාතු ආපෝ ධාතු වායෝ ධාතු තේජෝ ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු සතර මහා ධාතු වශයෙන් බාහිර සතර මහා ධාතුත් මේ ශරීරයේ තියෙන සතර මහා ධාතු දෙක සමානයි කියලා පෙන්නවා. කනබුන ආහාරය හැදිලා තියෙන කියලා පෙන්නවා. ඔහොම පෙන්නලා පෙන්න එක යෝනිසෝමනසිකාර්යයගේ. ඊට අමතරව මෙහි නීවරණ ධර්ම අඩුවෙන් හිත වඩනවා. සීලයකත් පිළිටනවා. මේ ටික විතරයි කරන්න සීල සමාධි ප්‍රඥා. මේ ටික කරනකොට කරන්න රූපී ස්කන්ධයන්ගේ සැබෑ ඇත්ත ටික ටික මතුවෙනවා. ටික ටික එයාට ප්‍රකට වෙනවා. ස්කන්ධාර්ථේ ප්‍රකට වෙනවා. උපාදානයේ හිත නැති අර්ථය. උපාදාන වශයෙන් ගන්න නුසුදුසු බව. කෙනෙක් කියන මං ගත්ත අදහසට පටහැනි අනාත්ම ධර්මයක් තියෙන්නේ කියන වග ටික ටික තේරෙනවා. එයා මේ පැත්තේ ඉඳලා ඊතර ඉවුරට ටික ටික ලං වෙනවා. එහා පැත්තට ලං වෙනවා ටික ටික. දැන් හිතියේ මේ පැත්තේ මේ සතුරු අධිකේ පස් දෙනා ඉන්න පැත්තේ පංච පාදන ස්කන්ධේ පැත්තේ. හිතියේ මේ රූපේ කෙනෙක් කියලා. දැන් මෙහෙම බලන්න ස්කන්ධයන්ගේ අනාත්ම ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, ශුන්‍යත ස්වභාවය, අපවණිත ස්වභාවය ටික ටික ප්‍රකට වෙනවා. සැබෑම අනාත්ම ලක්ෂණේ ටික ටික ප්‍රකට වෙනවා. නුවණින් ටික ටික ඔන්න අකෝපා ඥානය කියලා කියන්නේ ඒකයි. ඔහොම ගිහිල්ලා යම් දවසක මේ රූපේ සතර මහා ධාතුයි කියලා යම් නුවණ කෙලඹ සිටියොත් වෙනස් නොවන විදිහටම අකුප්පා ඥාන අකුප්පා ඥානේ උපදවා ගත්තොත් චේතුයම්පි අකුප්පේ තග්ගල එකම මේ රූපය පුද්ගලයේ කෙනෙක් කියලා ගත්ත කෙලෙසේ හිත මිදෙනවා මිදුනොම තමයි වෙනස් වෙන්නේ මේ චේත විමුක්ති අකෝපේ වෙන්නේ අකෝප ඥානෙ නිසායි. ඥානෙ අකෝපේ වෙන්නේ චේත විමුක්ති අකෝපේ නිසායි. චේත විමුක්තිය කියලා කිව්වේ මේ රූපය පුද්ගලයේ කප්පිය කියලා ගත්ත කෙලෙකෙන් හිත මිදෙනවා. මේ පැත්තේ දුක ඇති කරපු ආශ්‍රයන්ගෙන් හිත මිදෙනවා. හැබැයි හිත මිදෙන්න හේතුව මොකක්ද? අකෝපේ ඥානෙ මේ ස්කන්ධයන් කෙරෙහි තියෙන නුවන ස්කන්ධයන්ගේ නුවනට තමයි කිව්වේ මාර්ගය කියලා අපි මේ වඩන එකට. එතකොට මේ කෙලෙසුන්ගේ හිත මිදුන කර තමයි අපි ඵලය කියලා කිව්වේ. ඇයි තණ්හාවගේ මිදුනා උපාදානයේ මිදුනහම පුද්ගලයෙක් නිසා එන දුකෙන් මිදුනා. ජරා මරණ දුකෙන් මිදීම තමයි ඵලය නිරෝධය නිවන. තේරුණාද කිව්වේ? එතකොට පංච උපාදාන ස්කන්ධය පිරිසිදු දකින්නවා කියන එක තමයි අපිට කියන්න තියෙන වචනේ. අපිට අයිති නැහැ ස්කන්ධ පිරිසිදු දකින්න දෙක. ස්කන්ධවල පිරිසිදු දකින්න එකක් නැහැ. පංච උපාදාන ස්කන්ධයේ පිරිසිදු දකින්න ස්කන්ධ කියන එක මතුවෙනකම්. තේරෙනවා? දැන් ස්කන්ධයන්ගේ නම් පිරිසිදු දකින්න දෙයක් තියෙයි. ඒක ස්කන්ධනේ. එතකොට ඒක සැබෑම ඇත්ත. නමුත් ඒක අපේ ජීවිතේ නැතුව පංච උපාදාන ස්කන්ධ මට්ටමක් තියෙන හින්දායි මේක පිරිසිදු දකින්නවා කියලා යමක් ඉතුරු වෙලා තියෙන්නේ අපිට. ආධ්‍යාත්මික මේ රූපය පංච උපාදාන ස්කන්ධේ මම. වෙලා. මේ රූපේ මම වෙලා හින්දයි මට පිරිසිඳ දකින්නවා කියලා එකක් ඉතුරු වෙලා තියෙනවා. බැරිලා මේකේ ස්කන්ධු ගතියම තියෙයි නම් පිරිසිඳ දකින්නවා කියලා එකක් තියෙනවද? නෑ. ඉතින් දැන් මේ උපාදාන ස්කන්ධේ තමයි තමන්ගේ මගේ වූ රූපේ. රූප උපාදාන ස්කන්ධේ. එතකොට රූපය උපාදානීයයි, උපාදානෙට හිතයි. මම මගේ කියලා ගන්නකම තමයි උපාදාන. මම මගේ කියලා ගන්න උපාදානයට හිතයි මේ රූපය. ඒ හින්ද රූපෙට කිව්ව උපාදාන ස්කන්ධය මම මගේ කියන ගතියට කිව්ව උපාදානය කියලා. මේ රූපේ මම මගේ කියලා ගන්නකොට උපාදාන ස්කන්ධය උපාදානයි. දැන් උපාදාන ඛණ්ඩ දුක්ඛ. දැන් මග මේ රූපේ මගේ නිසා මේ රූපෙට මොන දෙයක් වැදුනත් ගැටුනත් මට උනා මට කළා කියන දුක විඳින්න වෙනවා, විඳින්න විඳිනවා අපි. මට බැන්නා, මට ගැහුවා, මගේ කකුල රිදෙනවා, මගේ බඩ රිදෙනවා, මගේ ඔළුව ගැක්කොයි කියලා තමන් නිසා දුක් යම් තාක් දුක් විඳින්න වෙයි නම් ඒ පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. දුකට හේතුව මේ රූපය මම කියලා උපාදාන වශයෙන් අරගෙන ඉන්න කම. යම් වෙලාවක මේ රූපය මම කියලා උපාදාන වශයෙන් නොගත්තොත් මම නිසා විඳින දුක් ටිකෙන් තමන් නිසා විඳින දුක් ටිකෙන් තමන්ම විඳිනවා. තමන් ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ, මැරෙන්නේ වෙන්නේ අජරාමරයි. මරණයකින් තමන්ව පණුව ගන්න තමන්ව දකින්න රූපයක් නැහැ වෙනවා. ඒ නිසා උපාදාන වශයෙන් ගත්තා වූ තමන්ගේ රූපය පිරිසිඳ දකිනවා. අත්ථීමස්මින් කායේ කේසා ලෝමාන කදන්ත තචෝ කියලා. එහෙම නැත්නම් අත්ථීමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු කියලා. රූපේ පෙනෙන කනබුන ආහාරයේ මේ රූපේ හැදිලා තියෙනවා, ආහාර නැතිවෙනව නැති වෙනව නේද කියලා හොඳට පෙන්නනවා. මෙහෙම පෙන්නන්න රූපයේ පිරිසිඳ දකින්න ටික ටික දැන් මම උපාදාන වෙලා ඉන්න රූපයේ පිරිසිඳ දකින්නේ. පංච උපාදාන ස්කන්ධ රූප උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දකින්න ඒකේ ස්කන්ධ කියන ලක්ෂණය පැත්තට මම ටික ටික ලං වෙනවා. ස්කන්ධ කියන ගතිය ටික ටික මට ප්‍රකට වෙනවා. මම කියලා ගත්ත ගතිය ටික ටික ගෙවෙනවා. යම් වෙලාවක මේ රූපයේ අනාත්ම ලක්ෂණය හොත්තටම එළඹ සිටියාම අකුප්පා ඥානෙ අකුප්ප වෙච්ච දවසට රූපයේ අනාත්ම ලක්ෂණය හොත්තට එළඹ සිටපු දවසට මම කියලා දකින දැක්ම උපාදාන ගතිය මිදෙනවා. අකුප්පා චේතු විමුක්ති හිත මිදෙනවා. එතකොට ඒ චේතු විමුක්තියට කියන නිවන කියලා මොකක් නිසාද? කෙලෙසුන්ගෙන් හිත මිදුනහම මම නිසා එන දුක නැහැ. මගේ ඇහැ, මගේ කන, නාසය, දිව, ශරීරය මේ ටික ඔක්කොම මගේ ආයතන ටිකෙම නැහැ මිදිලා. මම මිදෙනකොට මගේ ආයතන ටිකෙමත් මිදිලා. සලායත නිරෝධය කියලත් කියනවා. භව නිරෝධය කියලත් කියනවා. ජාති නිරෝධය කියලත් කියනවා. මේ මමයි කියලා පනවන්න කෙනෙක් නැහැ සතර මහා ධාතුවේ. තමන්ව දකින්නේ සතර මහා ධාතුවේ. ඇහි රූපේ චක්කු විඥානේ තමන්ව දකින්නේ නැහැ. කන ශබ්ද සෝත විඥානේ තමන්ව දකින්නේ නැහැ. කායගත සතිය වැඩුවා නම් ඇති. එතකොට මේක පටලවා ගන්න එපා. මම පංච උපාදාන ස්කන්ධයත් ස්කන්ධත් ඔබට දේශනා කරන්නේ මහන් කියලා මේ ස්කන්ධ පංච උපාදාන ස්කන්ධ දෙක පෙන්වුවට අපි පංච උපාදාන ස්කන්ධය කියන තැනකයි ජීවිතයේ මේක පිරිසිඳ දැකදක ඊතර යූරට ස්කන්ධ කියන තැනට ලං විය යුතුයි. මේක ටික ටික ඒක හම්බ වෙනව හෝ තියනවා නෙමෙයි අද අපිට තේරෙනවා. හම්බ වෙන්නේම පංච උපාදාන ස්කන්ධය ලෝකයේ ඇතුළේ මේ කෙනාට. මේ මමමයි වෙලා, මගේ අම්මා තාත්තා දුව පුතාම වෙලාමයි ඉන්නේ. එතකොට සතිපට්ඨානෙ තියෙන්නේ මෙතන ඉඳලා ඉතලට ගෙනියන්න. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ඉඳලා සලායත නිරෝධිය දක්වා. නැත්තම් ස්කන්ධ කියන තැනට අරගෙන යන්න. මෙතන ඉඳලා ඉතලට ගෙනියන්න තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය නැමැති පාළම තියෙන සීල සමාධි ප්‍රඥා. සීලයක විරල සමාධි වඩවඩ මොහොන රූපයක් තියෙනවා. ওই විදිහටමයි වේදනාව. අපිට වේදනාවල් තියෙයි අම්මා දැක්කහම මේ වගේ සතුටක් තියෙයි. දරුවගේ මූණ දැක්කොත් මේ වගේ සතුටක් තියෙයි. අහවල් දේ ඇඟේ ස්පර්ශ වුණොත් මේ වගේ සතුටක් තියෙයි කියලා අපිට සැප වේදනාව ගැන දුක් වේදනාවල් ගැන තීන්දුව තියනවා දෙනවා. අපි රූපේ පිළිසින් දකිනකොට ඒ රූපය අනුව ගියා වූ ස්පර්ශය පිළිසින් දැක්ක වෙනවා. ස්පර්ශය පිළිසින් දැක්කකොට වේදනාව පිළිසින් දැක්ක වෙනවා. එකයි සාසය පිළිසින් දත යුතු එකම ධර්මය අවබෝධ කර යුතු එකම ධර්මය මොකද? සාසය සම්පස්තයයි කියලා කිව්වේ. ඔය චක්කු සම්පස්තය කියන තැන මම නැත්තම් අම්මා දකින තැන වෙලා. ඒක පිළිසින් දකින්න ගියොත් ඇහැ අනාත්මයි රූපය අනාත්මයි කියන තැනකට පත් වෙනවා. එකක් දැක්කනම් ඇති මේ ශරීරයේ පිළිසින්ද දකින්ද නැත්නම් අම්මා කියන එකම රූපයේ පිළිසින්ද දකින්ද මල්ලි කියන එකම රූපයේ පිළිසින්ද දකින්ද ඒ ඇති. උගල එක තැනකින් ඇතුළට බහිනකොට සම්මස්තයක්ම තමන්ගේ ඥාන දර්ශනේ මට්ටමට වෙලා ඉදීම. මේ තියෙන එක අරමුණක් අරමුණක් ගන්න ඕනේ. කායගත සතිය වැඩෙනකොට වැඩෙන මට්ටම් එකමයි. මේ එක කයක්ක උපාදානයේ ගෙවෙන මට්ටමටම උපාදානයේ වශයෙන් ගන්ඳ හිතට හසු වෙන්නෙම නැහැ. සැප දෙන්නෙම නැහැ. අර අපි කිව්වේ අසුචි ටිකක් ගත්තට සුභයි කියලා බැලුවට හිත සැප දෙන්නෙම නැහැ. හිත බැස ගන්නෙම නැහැ. මොකද අසුභ බව පේනිනවා. පේනිනවා කියන්නේ කීදී අසිහිය නැහැ. බැරි වීමකින් වැරදිලා අමතක වීමකින් සාක්කුර දා ගන්නවා අසුචි ටිකක් කියලා එකක් වෙන්නේ නැහැ. දැන් අසුචියෙන් බැරි වීමකින් උදාගත්තේ කියලා වෙයිද? නැහැයි. පේනවා. පේන හින්දා සුභයි කියලා කතා කරුවත් හිත නැමෙන්නේ. බැරි වීමකින්වත් දා ගන්නවා සාක්කුර දා ගන්නවා ගන්නවා කියලා එකකුත් වෙන්නේ නැහැ. පේනවා කියන කේ ලක්ෂණය ඒක. ඒ වගේ මේ කායගත සත්‍යයේ වඩල රූපේ ඇත්ත පෙවුනොත් බැරි වීමකින්වත් පුද්ගලෙක් කියලා පේනවා කියලා එකක් නැහැ. නැත්තම් පුද්ගල භාවයේ ගන්නවා කියලා එකක් පුද්ගලයේ කෙනෙක් සත්‍යයක් කියලා හිතුවත් හිත වැටගන්නේ නැහැ. හිත සැස දෙන්නේ නැහැ. හිත පිළිගන්නේම නැහැ. පටවි ධාතුවට කෙනා කිව්වට පටවිය පටවිය මිසක කෙනෙක් වෙනවය කියන නුවණම තියනවා මිසක. එහෙමනම් ඉතින් කළු ගලකුත් කොන්ක්‍රීට් එකකුත් කෙනෙක් වෙන්න ඕනේ. ආපෝ ධාතුව කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතුවට ආපෝ ආපෝ මිසක කෙනෙක් වෙන්නේ නැමයි කියන එක ස්ථිරවමයි. තේජෝ වායුව කියන ධාතුව ධාතුව මිසක පුද්ගලයෙක් නෙමෙයි කියලා එච්චරට අකුප්ප ඥානය නුවණ අකුප්පයි. චේත කායගත සතිය වඩල ඉවරයි. පිරිසිඳ දකි. එදාට මේ රූපී උපාදාන වශයෙන් ගන්නවා කියන එක වෙන්නේ නැහැමයි. කරනවා කරන්නේ නැහැ නෙමෙයි. වෙන්නේ නැහැ. මේ කෙනෙක් අනේ පුද්ගලයෙක් නෙමෙයි සත්‍යයක් නේ කියලා හිතන්ද කියන්ද හිතන්නේ ප්‍රලාපයක් කියලා දන්නවා. කියන්නේ ප්‍රලාපයක් කියලා දන්නවා. තමන් මේක බොරුවට ආරෝපණය කරගත්ත වචනයක් මෙතක ලෝකෙ පෙනී හිටින්ද සැබෑවක් නෙමෙයි කියලා ගන්නවා. හොඳටම පේනවා. එදාට මේ රූප කැඩුණු බිඳුන දවසට දුකෙන් දෙයක් ඇත්තේම නැහැ. ඔන්න ඔය විදිහට දුක පංච උපාදාන කන්ද දුක්ඛ කියනකොට කාම වස්තු වශයෙන් රන් රිදී මුතුමැණි කාම උපාදානයෙන් උපාදාන වෙන්න හෝ සත්පුද්ගල ආත්ම වගේන් ditthi වශයෙන් අත්වාද වශයෙන් උපාදාන වෙච්ච හෝ රූප ටික දකින්ද රූප උපාදාන කරේ කියලා. එතකොට රූප උපාදාන ස්කන්ධයේ පිරිසිද දුකට හේතුව මේ පංච උපාදාන ස්කන්ධය. දුකට හේතුව උපාදානයි. ඒ වස්තුව වටිනාකමෙන් ගත්ත එක, ඒ වස්තුව පුද්ගලයෙක් කියලා සත්‍යයක් කියලා ගත්තකම කාම උපාදාන අත්වාද උපාදාන. දරුවා වටිනා වගේ තේරෙනකොට උපාදාන දෙකක් එකට කියලා දසයුක්ති. කාම උපාදානයක් තියි, අත්වාද උපාදානයක් තියි. අම්මා අම්මට ආදරේ කියනකොට ආදරේ කියන තැන සෙනෙහස තණ්හාව කාම උපාදානය අම්මා කියලා දකින අත්වාද උපාදාන දෙකක් එකට. තව ආත්මය කියන හැඟීමක් තියෙන දිට්ඨි කුත්‍ය ධර්ම තත්ත්වයක් එකට. එතකොට දුකට හේතු උපාදානයි කියලා අහලා තියෙන්නේ. උපාදානෙ මිදුණු දවසට කැඩෙන දේ කැඩුණා, බිඳෙන දේ බිඳුණා, තමන්ට දුක එන්නේ නැහැ කියලා දන්නවා. ඒ හින්දා කිසිම රූපයක් උපාදාන වශයෙන් නොගෙන උපාදානෙන් හිත මුදවා ගැනීම පිණිස සතිපට්ඨාන වඩනවා. කායගත සතිය වඩනවා. රූප උපාදානයෙන් මිදීම පිණිස. කටිගතාණේ වඩන්න වඩන්න එතකොට දැන් පෙන්වන්න දෙන්නේ මට කෙනෙක් හැටියට පෙනෙන රූපේම සැබෑම ඇත්ත පෙන්වන නුවණින් මම. ඒක සතිපට්ඨානෙන් පෙන්වන්නේ ස්කන්ධයෙන් ස්කන්ධාර්ථයෙන්. පෙන්වනවා. පෙන්වන්න ස්කන්ධ පැත්ත පිරිසිඳ දකින්න ටික ටික උපාදාන පැත්ත පුද්ගලිය කියලා පෙනෙනකම ටික 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 ගෙවෙනවා. ගෙවෙන්න දුක නිරුද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පැත්තේ තමාව උපදින්නෙත් නැහැ. ඒ පුද්ගලයා දකින්න ඇහැ නැහැ. පුද්ගලයාගේ රූපය නැති වෙනකොට පුද්ගලයා සිහි කරලා බලන්ද යන ගිහිල්ලා උපදව ගන්න ඇහැ උපදින්නෙත් නැහැ. ඒ නිසා උපදින චක්කු විඤ්ඤාණය උපදින්නෙත් නැහැ. ඒ එක රූපයක් නැති වෙනකොට මේ ස්පර්ශ ආයතන හයම අතහැරෙනවා. එක රූපෙකින්. එක රූපෙකින් අතහැරෙනවා කියලා කිව්වේ ඒ මට්ටමට එනකොට එක රූපයක කායගත රතින් ඇත්ත දකිනකොට සමස්තයක්ම කබලින් කාහාරයෙන් ඇතුළු සියලුම රූපවල ඇත්ත පෙනෙනවා ඒ මට්ටමේ ඔක්කොම. එතකොට කියනවා කබලින් කාහාරය පිරිසින දකි. එතකොට නීවරණ ධර්ම දුරුයි අඩුයි හිත සමාධි කබලින් කාහාරය සතර මහා ධාතු දැන් නැද නෑ යාට. සම්රිදී මුතුමනි කිවල් දරුවල් නෑ. ගහක් යටකත් එකයි, කුටියත් එකයි, මාලිගාවත් එකයි, කොතනත් එකයි. හැබැයි ස්පර්ශයෙන් උපදින වේදනා සංඥා චේතනාගේ නාම ධර්ම ටිකේ තාම පිරිසිඳ නොදකිනකම තියේ. කබලින් කාහාරය දැන් පිරිසිෙන් දකිනවා. එහෙනම් මතකද අනාගාම සතර මහා ධාතු රූපෙ මිදිනා. ස්පර්ශයෙන් උපදින වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ විඥානය හෝ හතර නාම ධර්මයන්ගෙන් කුමන හෝ ස්කන්ධයක් පිටින් දැක්කොත් මත්යකට උත්තක් නැහැ. රහත් කියන මේ දෙකම එකවර වෙන්නේ ඉස්සෙල්ලා නාම ධර්ම ටික නෙමෙයි ප්‍රශ්නේ. නම් නාම ධර්ම ටික වැය වෙලා රූපයයි පෙන්වන්නේ කාම භූමියේදී. රූපය පිළිසින දකින්න වෙහෙතෙන්ද එතකොට ඒ අනුගේ නාම ධර්ම ටිකනොත් තමන් නොවැඩිලා. උද්දම් භාගී කියන කොටසේදී රූපය වැය වෙලා නාම ධර්ම ටිකයි ප්‍රකට සංයෝජනේ තියෙන නාම ධර්ම එක්ක එහෙනම් රූපයේ ප්‍රශ්නයක් නැහැ. ඒ නාම ධර්ම ටික අවබෝධ වෙනකොට පිලිසෙන් දකිනකොට එතනින් හිත මිදේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි තව පැත්තකින් ගත්තාම චතුරාර්ය සත්‍ය අපි කතා කළේ එකම දේ. එතකොට පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලනවා කියලා කනබුන ආහාරයෙන් හැදීමා කියලා පැනෙව්වත් තමන් අර්ථය දන්නවා. ස්කන්ධයන්ගේ උදේවැය බලන්න කියලා කිව්වත් තමන් අර්ථය දන්නවා. දෙකම එකමයි පුද්ගලයාගෙන් සහ ධර්මතාවයෙන් කිව්වේ. ඒ කියපු ටික තේරෙනවද?
දැන් එතකොට මේ මොහොත තුළ රූප සංඥා ඉක්මවල අකඤ්ඤ මේ තත්ත්වයටපත් වුණොත් එතනදී මේ පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. එතකොට දුක මේ මොහොතේ ඇති වෙන්නේ කොහොමද? එතන දුක ඇති වෙන්නේ නැහැ නේද?
ඒ කියන්නේ
අකඤ්ඤ සංඥා ලැබුව සිගටම අකඤ්ඤ සංඥාව තුළ දුක උපදින්නේ නැහැ නේ.
අකඤ්ඤ සංඥාව වැඩුවාම අකඤ්ඤ සංඥාවක් තියෙන්නේ.
සන්නහේ
තන සිත්තේ සිත්තේ නැතු වෙනවා නේද? ඒ උප්පත්තියේදී ඉපදෙන තැනදී අසඤ්ඤ භූමියක උපන්නාම හිත නැහැ. එතකොට රූපේ තියෙන්නේ. හැබැයි ඒකයි දුකයි දුක්ඛ සත්‍යයි කියලා දෙකට බෙදන්නේ. එතන දුක නැහැ. නමුත් දුක්ඛ සත්‍යෙ මිදල නැහැ. එතන ඉන්න කෙනා ජාති ජරා මරණ දුකින් තම මිදුණු කෙනෙක් නෙමෙයි. ඔතන ආවිස ඉවර වෙච්ච ගමන් ඔය සමාධිය යකඩයක් කොන්ක්‍රීට් එකක් දිරනවා වගේ ඔය සමාධිය ටික ටික දිරනවා. කල්ප 84000ක් යනකම් බලවත් කියන්නු. ටික 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 දිරපු දවසට ආයෙත් මෙහෙ තියනවා ඉන්නවා කියන මට්ටමට මනස ප්‍රකටයි. ඒ හින්දා එතනට සමවැදිලා එතන උපදවාගෙන හිටියා එයා දුකෙන් මිදিলা නැහැ. එතන දුක නැහැ. දුක් විඳින්න හිතත් නැහැ. ඒ හින්දායි දුක් අර්ථයෙන් එතන පණවන්නේ නැහැ. නමුත් දුක්ඛ සත්‍යයේ අර්ථයෙන් එතන පණවන්නේ ඒ නිසායි. මේ ශාසනයේ කිසි වෙලාවක වේදනාවෙන් දුකවත් වේදනාවෙන් සැපවත් පණවන්නේ නැහැ. තේරුණා නේද? වේදනාව කියන තැනකින් දුකවත් වේදනාව කියන තැනකින් සැපවත් මේ ශාසනය පණවන්නේ මේ ශාසනයේ සැප හෝ දුක පණවන්නේ අර්ථයකින්. අර්ථයකින් යමක් යමක් දුකද සැපද යමක යමකින් සැපද ඒ ධර්මතාවයේ සැපයි. සැප වේදනාවේ සැප තිබුණට බුදුරජාණන් වහන්සේ සැප වේදනාවේ හැමතැනකම සැපයි කියලා පනවන්නේ නැහැ. කාම භූමියේ සැප වේදනාවක් ආවොත් මේකේ ආරම්භයේ සැප වුණාට අවසානයේ දුකකින් නතර වෙන නිසා මේකට සැපයි කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. කාම සැපේ සැපයි. හැබැයි කුෂ්ඨයක් කහනකොට ආරම්භයේ සැප වුණාට අවසානයේ දැවිල්ල හැදිල දුක නම් එන්නේ. ඒක සැපයි කියනවා නෑ. ඒ වගේ මේ කාමය කියන එකෙන් සැපක් එනවා ආරම්භයේ සැපයි. නමුත් ඒක කෙරවල අවසානයේ දුක නිසා මේ ශාසනයේ සැපේට සැපයි කියන්නේ නැහැ. සැප වේදනාවට සැපයි කියන්නේ නැහැ. යමක සැප නම් ආරම්භය පැවැත්මත් අවසානයත් ඔක්කොම සැපම විය යුතුයි කියන එකයි පෙන්නන්නේ. දැන් දුක නැතුව අසඤ්ඤ තලයක වුණත් හිටියට ඉන්න ටික දුක නැති වුණත් අවසානය පෞ දුකයි නේද? දුකටපත් වෙනවන එතනින් වෙලා තියෙන්නේ අනර්ථයක්මයි. ඇයි? දුකෙන් ඒ සමාපත්තිය නිසාම දුකෙන් මිදෙන මඟ වැහුණාන. දුකෙන් මිදෙන මඟ උපදවා ගන්න ක්‍රමයක් නැති වුණාන. ඒකම එයාගේ කාලකන්නේ බවට හේතු වෙලා මිසක තියෙන්නේ එයාගේ වාසනාවට ලැබිලා නෙමෙයි තියෙන්නේ. ඒ අසඤ්ඤ භාවයේ සඳහා හෝ නේව සංඥා භාවයේ සඳහා හෝ හිත වඩනවා නම් ඒ වැඩිම නිසාම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තිබුණු අවස්ථාව අතහැරුණා නම් මේ අපි කෙනෙක් අවුරුදු 60ක ජීවිතයේ සැපේ බලාගෙන චතුරාර්ය සත්‍ය අතහරිනවා වගේ අරය කල්ප 84000ක සැපේ බලාගෙන චතුරාර්ය සත්‍ය අතහැරලා අරයගේ මෙයාගේ ඉලක්කයේ අවුරුදු 5500යි එයාගේ සැපේ අරය 84000යි සැපේ කාලය අඩු වැඩි කමේ වෙනසක් විතර තියෙන දෙන්නගේම කාලකන්නිකම සමානයි වෙනසක් නැහැ දෙන්නගේම අභාග්‍ය සම්පන්නකම වෙනසක් නැහැ ඒකනේ දැන් ආලාර කාලා මුද්දගම රාග මුකුත වගේ අයට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකාන්තේ ගොල්ලන්ට උනේ මහත් අලාභයක් මහත් පාඩුවක් කියලා සීකලේ. ඒ නිසා ඒකයි මේ ශාසනය ගාඩ අර්ථය හරිය ගැඹුරට යන්නේ දුක් සහ දුක් සත්‍ය බෙදලා පෙන්වන්නේ තු ඒ නිසාම. ඒකෙන් කියනවා කොහොම හරි දුකක් නැතුව හිටියට වැඩක් නැහැ කියන්නේ. ඒ කියන්නේ එතකොට හොඳට පේනවා දැන් වර්තමානයේක උනා කොහොම හරි දුකක් නැති වෙන විදිහට චිත්ත සමාධියක් උපදවා ගත්තා කියලා මේ අර්ථය උනේ නැහැ කරගත්තේ නැහැ ඔයා කියන එක කියනවා. අතන හිත නැති දෙයක්වත් වෙලත් දුකෙ මිදුනේ නැත්තම් මේ අවුරුදු 50 ඇති දැන් අපි ගොඩාක් දෙනෙක් වෙලා බොහෝ වෙලාවට හිතන්නේ කිසි දෙයක් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මට දැන් ඉන්න පුළුවන් නේ. ඈ මගේ ජීවිතේ මට දුකක් වෙන්නේ නැහැ නේ. කිසිම අරමුණක මට ප්‍රශ්නයක් නැහැ කියලා දැහැීමටපත් වෙනවා නම් තමන්ගේ වර්තමාන නොයලෙන ගතිය දැකලා දැහැීමටපත් වෙනවා. නමුත් එයා දන්නේ මේ ගතිය ඇතිවලා තියෙන චිත්ත සමතේකින් කියලා. ඒකට තියෙන ලක්ෂණයක් තියෙනවා. හඳුනගන්න. මේ ගතිය ඇතිවලා තියෙන්නේ අකුප්පා ඥානය නිසාද? කියන්නේ මේ ස්කන්ධ ටික පිළිසෙන දැකීම නිසාද මේ ගතිය ඇතිවලා තියෙන්නේ නැතුවද කියන කාරණාව දැක්කයි. මේ ගති ඇතිවලා තියෙන ස්කන්ධ ටික පිළිසඳ නොදකම නම් මේ වෙලා තියෙන සමතේ. ඒ කියන්නේ ඒක බැලුවේ හැකි තමන් ඉඳගෙන හෝ පැත්තකට වෙලා ඉන්නකොට නැත්තම් ඉන්න ඕනම තැනක කිසි දෙයක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඇහැරලා බැලුවොත් ලෝක පරිහරණය කළොත් මේ ඇත්ත වෙලා කියන්නකො. එතකොට තේරෙයි මේ තේරෙන ගතිය සමතේ. ඔය ලක්ෂණයම තමයි කිසිම දෙයක පිච්චෙන්නේ නැහැ, දැවෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ ඉන්න පුළුවන් මට්ටම. හැබැයි ඕක වෙලා තියෙන්නේ ඥානය නිසාද? අකුප්පේ ඥානය නිසාද මේ චේතු විමුක්තිය කියලා බලන්න ඕන. චේතු විමුක්තිය ඇති වෙන ක්‍රම දෙකක් තියෙනවා. මේ ශාසනයේ චේතු විමුක්තිය, අනිමිත්ත චේතු විමුක්තිය, ශුන්‍යත චේතු විමුක්තිය, අප්‍රමාණ චේතු විමුක්තිය කියලා මේ වගේ චේතු විමුක්ති තියෙනවා. මේ ශාසනය බෑර ඕනම් මජ්ක්‍ධිම නිකාය වේදල්ල සූත්‍ර බලාගන්න. ඒ වේදල්ල සූත්‍රය එහෙම මේ ශාසනයේ තියෙන චේතු විමුක්ති සහ මේ ශාසනයේ බෑර තියෙන චේතු විමුක්ති මොනවද? ඒ චේතු විමුක්තිගේ ලක්ෂණ මොනවද කියන එක පැහැදිලි කරනවා. අනිමිත්ත චේතු විමුක්ති, ශුන්‍යත චේතු විමුක්ති, අපමාන චේතු විමුක්ති, ආකාසඤ්ඤායතන චේතු විමුක්ති, ආකින්චායතන චේතු විමුක්ති, ආකාසඤ්ඤායතන චේතු විමුක්ති, විඥානඤ්ඤායතන චේතු විමුක්ති, ආකින්චායතන චේතු විමුක්ති, නේවසඤ්ඤානාසඤ්ඤායතන චේතු විමුක්ති කියලා මේ වගේ චේතු විමුක්ති තියෙනවා. ওই චේතු විමුක්තිය නානා පදබ්යංචන ඒකාර්ථ වෙන චේතු විමුක්ති තියෙනවා. නානා පදබ්යංජයට නානා අර්ථ වෙන චේතු විමුක්ති තියෙනවා. ඒකේ චේතු විමුක්ති වල අනිමිත්ත, ශුන්‍යත, අපමාන කියලා වචන ටික විතරක් වෙනස් අර්ථ එකයි කියන ඒවත් තියෙනවා. අනිමිත්ත, ශුන්‍යත, අපමාන කියලා වචන වෙනස්, වචන වලට අර්ථත් වෙනස් කියලා වෙනමත් තියෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ශුන්‍යත චේතු විමුක්තිය මේ ශාසනයෙන් බහැර. යම් කිසි කෙනෙක් අහන්නේකට හෝ ගහක් මුලකට හෝ විසගයකට කියලා පරයන්ක බැඳගෙන ඉඳගෙන මේ මුළු ලෝකයේම හැම දෙයක්ම සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි, ශුන්‍යයි කියලා ශුන්‍යත භාවය අරමුණු කරලා ශුන්‍යත සමාපත්තියකට සම්බන්ධින්ද පුළුවන්. කිසිම දෙයක් නැති ශුන්‍යතාවය අරමුණු වෙනවා. එයාට ඒ ශුන්‍යත සමාපත්තියට සමවැදුණ හැකි. එතකොට සත්‍ය පුද්ගල කිසිවක් නැහැ කියලා මේ ශුන්‍යත සමාපත්තියට සමවැදුණාම ඒ ශුන්‍යත කියන අර්ථයට මේ සමාපත්තිය ශුන්‍යත සමාපත්තිය. තව කෙනෙක් අරණ්‍යයකට, කැලේකට, හිස්ගෙයකට ගිහිල්ලා එනේ 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 හැම නිමිත්තක්ම ගහලා 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 එනේ නැහැ වෙන නිමිත්තකම අනිත්‍ය බලනවා. බලලා 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 කිසිම හැඟීමක් නිමිත්තක් එන්නේ නැති අනිමිත්ත බව උපදවාගෙන ඉන්නවා. අනිමිත්ත බව නිමිත්තක් නේද කියලා බැලුවොත් ඒකද නිමිත්තක් කියලා බලන්න දක්ෂයි. කියන තැනකින් ඉන්නවා. හරිද? මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන පදබ්බයන්චිත අනිමිත්ත චේතෝ විමුක්තිය අර්ථය ඒක මේ සතනේ බහැරයි. ඊට පස්සේ අපමාන චේතෝ විමුක්තිය. අප්‍රමාණු අවේරේ වූ මෙත්තිත එක දිසාවක් දෙදිසාවක් තුන් දිසාවක් හතර දිසාවක් සදිසාවන්ට පතුරලා අප්‍රමාණු සිත වඩලා අප්‍රමාණ ධ්‍යානයක් උපදවා මෛත්‍රී ධ්‍යානයක් උපදවාගෙන ඉන්නවා අප්‍රමාණ මෛත්‍රී චේතු විමුක්තිය කියලා කියන එකට. හරිද? ඒ එකට කියන අර්ථය. ඔය ඔක්කොම ලෞකිකයි බාහිරයි මේ සත්‍යෙන් බහැරයි. ඊට කොහොමද මේ ශාසනේ අනිමිත්ත ශුන්්‍යත අප්‍රමාණ චේතු විමුක්තිය පදබ්යංජන විතරක් වෙනස් අර්ථයකයි. අනිමිත්තයි රාගයේ නිමිත්තක් ද්වේෂයේ නිමිත්තක් මෝහයේ නිමිත්තක් රාග දේශ මොහ නැතිකම නිසාම මෙහි අනිමිත්ත වෙලා මෙහි මුකුත් කළා නෙමෙයි ස්පර්ශ ආයතන හය ඇත්ත දැකපු නිසාම මෙහි අපහැරිලා ආධ්‍යාත්මික පැත්තදී අනිමිත්තයි හැබැයි රාගයේ නිමිත්ත ද්වේෂයේ නිමිත්ත මෝහයේ නිමිත්ත ඒ කියන්නේ පෙනෙන රූපේ කෙනෙක් රාග වශයෙන් හැදෙන්න පුළුවන් ද්වේෂ වශයෙන් හැදෙන්න පුළුවන් මෝහ වශයෙන් හැදෙන්න පුළුවන් පෙනෙන රූපේ පිරිසින් දැක්කහම එයාගේ ආධ්‍යාත්මික පැත්තේ ඒ ඇත්ත දැකපු නිසා රාගයක් නැහැ, දේශයක් නැහැ, මෝහයක් නැහැ, කිසිදු නිමිත්තක් නැහැ. අනිමිත්තයි. කාණ්ඩ ඇහෙන සබ්ද ආරම්භය කෙනෙකුට රාගයක් තියෙන්න පුළුවන්, දේශයක් තියෙන්න පුළුවන්, ඒ නැතත් සබ්ද ඇහිම මෝහයි. කෙනෙකුට සබ්ද රූපේ පිරිසින් දැකීම නිසා ආධ්‍යාත්මික පැත්තේ රාගයද නැහැ, දේශයද නැහැ, මෝහයද නැහැ, අනිමිත්තයි. රාග දේශ මොහ හැම වෙලෙම නිමිති ඇති කරන ධර්මයක් රාග දේශ මොහ නැතිකමෙන් අනිමිත්තයි. අරයගේ නිමිති නැතිකමටම මෙයා ඇවිල්ලා තියෙනවා කළා නෙමෙයි වෙලා. සම්මාදිට්ඨිය නිසා ඇවිල්ලා. අරයද නිමිති නැතිකම හුරු කළයි කිසිම නිමිත්තක් ගන්න නැතුව එන එන නිමිති අනිත්‍ය බලලා බලලා කිසිම නිමිත්තක් නැතිකම හුරු කළා එයා හිතේ හුරු කරන්න ඉන්නවා ඒක. මේ මෙයා කළේ මොකද්ද? ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැක්ක දකින්නකම නිසා රාග දේශ මොහ නිමිති ගහලා ගියා. නිරුද්ධ වුණා. දෙන්නමින් එකතන මෙයා නුවණ නිසා, අරය සමුති නිසා. ඊට පස්සේ ශුන්‍යයි. රාගය අශුන්‍ය කර ධර්මයක්, ද්වේෂය අශුන්‍ය කර ධර්මයක්, මෝහය අශුන්‍ය කර ධර්මයක්. රාගය නැති බවෙන් ශුන්‍යයි, ද්වේෂය නැතිකමින් ශුන්‍යයි, මෝහය නැතිකමින් ශුන්‍යයි. අර වගේම ශුන්‍යතාවයක දෙලඹ සිටන ස්පර්ශ ආයතන හයේ රාග දේශ මොහ කියන ධර්මතාවයන්ගේ ශුන්‍ය නිසා. ඒ වගේම රාගය ප්‍රමාණ කරන ධර්මයක්, දේශය ප්‍රමාණ කරන ධර්මයක්, මෝහය ප්‍රමාණ කරන ධර්මයක් රාග දේශ මොහ නැතිකම නිසාම අප්‍රමාණයි. අනිමිත්තයි ශුන්‍යතයි අපමානයි කියන තුන් සමාපත්තියම තුන් ශුන්‍යතා චේතෝ විමුක්තියම එකාර්ථයකින් උපදිනවා. රාග දේශ මොහ නැතිකමයි. එතකොට පදබ්බයන්ජන නානත්වයේ අර්ථයයි මේ සාසන. අතන ශුන්‍යතාවයට වෙනමම, අනිමිත්ත භාවයට වෙනමම, අප්‍රමාණ භාවයට වෙනමම, ඒ අර්ථවලට වෙන වෙනම යා හැකියි. කෙනෙකුට හොයාගන්න අපහසුයි මේ ධර්මයේ දන්නේ නැත්නම් හිතේ ගතියට හරි ඉක්මනට රැවටෙනවා. ඒ කියන්නේ දැන් උපදින උපදින හැම එකකටම වේගින් හිත තියදී යනකොට ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, මුකුත් නැහැ. සම්පූර්ණ ශුන්‍යතාව ස්පර්ශ ආයතන හයම ඇති බව තේරෙන තමන් හෝ තේරෙන්නේ නැති දැනට ආව හැකි. ශුන්‍යතාවිය කියලා තේරෙන එක තනිත් බලන්න පුළුවන් කියන දැනටත් ආව හැකි කියන්නකෝ. නමුත් ඒද සමතයක් කියන එක ලක්ෂණය අවිද්‍යාංශي අංශය වෙනවා කියන්න තියෙන එකම ශාස්ත්‍රීය මොකක්ද? මේ පැත්ත පිරිසිදු දැකලොත් ඉන්න තාවි නෑ කියන තැනකින් මිසක මෙතනින් දෝෂයක් හොයන්න බෑ. මේ ඉන්න තැන පිය මුවාත් දන්නවද මුවාත් කියලා නෑ. ඒ වගේ කෙලෙස් නෑ මෙතන. කෙලෙස් නැතිකම කෙලෙස් නෑ කියන එක දන්නේ නැහැ එතන. කෙලෙස් නැති ධර්මතාවය ගැන නොදන්නාකම කියන සිද්ධාන්තයේ මෙතන අවිද්‍යාවන්සේ මේක උපදුණු ධර්මතාවය දන්නේ. එහෙම නැත්නම් හඳුනා ගන්න තියෙන එකම ලක්ෂණයක් තමයි චතුරාර්ය සත්‍ය නොදන්නා කමෙන් තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියන එක. නොදන්නා කමෙන් නොදකින්න කමෙන්. දැනගත්තට නෙමෙයි දකින්නවා කියන කොට ඇති වෙන්න පුළුවන් ගති මේ. ඒ කියන්නේ මේ රූපය අනාත්මයි අනාත්මදේ පුද්ගල භාවයෙන් අරගෙනයි දුක් විඳින්නේ කියලා දන්නවා. පුද්ගල භාවය නැතිව දුක නැති වෙනවා. ඒ නිසා අනාත්ම ස්වභාවය පිළිසිඳ දැක්ක යුතුයි කියලා දන්නවා අපි. දැන් දන්නවා. දන්නව උනාට දැක්කේ නැති හින්දා තාම රැවටෙන්නේ. එතකොට දන්න දේ දකින්න තැන දක්වා කරන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ජානතෝහම් වික්කේ පස්සතු ආසවානං කයම් වදා. මහනි දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රේක්ෂේ වීම කියන්නේ. දන්න කෙනාට ආශ්‍රේක්ෂේ වීම කියන්නේ කියන දෙනකින් තථාගතයන් වහන්සේ පනවල නැහැ. එතකොට ඒ නිසා බොහෝම සියුම් අර්ථ හරිම දක්ෂ වෙන්න තෝනේ මේ ශාසනය හඳුනා ගන්න. එකයි පෙළදහම ඉක්මන්නේපා. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා පෙන්නලා මේ තණ්හාව දුක්ඛ සමුදයයි කියලා පෙන්නලා තණ්හා නිරෝධිය නිවනයි කියලා පෙන්නන මේ අර්ථයේ බුදුරජාන් වහන්සේ තණ්හා නිරෝධිය කියන තැනින්ම පැනවුවේ චිත්ත සමාධියකින් ඇති වෙන ලක්ෂණයකින් නිවීම පණවන්න බෑ කියන තැන පෙන්නන්නයි. ඒ කියන්නේ මේ අවබෝධය මේ ආයතන ටික ආරම්භය තමන්ගේ තියෙන කෙලෙස්ේ ප්‍රහාණය නොවි චිත්ත සමාධියකින් දුකක් නැති තැනකට ඇවිල්ලා හිටියත් පළක් නැහැ කියන එක කියනවා. ඒකෙන් පෙන්නනවා తాවකාලිකයේ සමාපත්තියේ අසුර කියන එක. මේ ටික භාවිතා කරනකොට ඇති වෙන සමාධියක් තියෙනා අන්නේ සමාධිය තමයි ආනන්තරික සමාධිය කියලා කියන්නේ. මෙහෙම කර ඉන්නකොට හැමදාම මේ මට්ටම නැහැ. ඔය කියපු අනිමිත්ත ලක්ෂණය මට්ටමට ශනිකව සමාධිය තියෙන දවසක් තියෙයි. එතකොට මේ ආශ්‍රය ගේනවා කෝපේනවා. ඒකද කියන ආනන්තරික සමාධිය කියලා. අපිට හදිස්සියේ ඒකයි කියන්නේ ඔය කතා කරන ශුන්‍යතාවයන් වලටම එන්න ඕන නිසාද ගන්න බැහැ. එකන්නේ බ්‍රහ්ම ලෝකෙට යන්න ඉස්සෙල්ලා තියෙන්නේ බැරි වෙලා හරි ඒ චේතෝ විමුක්තිය තියෙන කෙනා ආපහු චතුරාර්ය සත්‍ය කල්ලාණ මිත්‍ර ඇසුරෙන් අහගත්තොත් වහාම ඉක්මනට වාසයක් ලැබෙනවා. ඒ කියන්නේ බොහෝ වෙලාවකට දේශනාවක් අවසානයේදී හරියට එයා කන් යොමු කළා ඇහුවොත් අනාගාමී ඵලයට පත් වෙනවා. ඒකට තමයි සමත පූර්වංග විපස්සනා කියලා කියන්නේ. ක්‍රම දෙකක් හතරක් තියෙනවා. විදර්ශනා පූර්වංගම සමතේ සමත පූර්වංගම විපස්සනා සමත පූර්ව සමත විපස්සනා යුගනද්ද ගත ධම්මෝච්ච සමන්නාගත චිත්තේ ආදීන වල මාර්ගය උපදවා ගැනීම කියලා ක්‍රම හතරක් තියෙනවා. නිවම්මග එන්න එක් සමයේදී භාගතුන් වහන්සේ රජගානෝර සමීපයේ කලන්දක නිවාපනම් වූ වේලුවන ආරාමයේ වැඩවසන සේක. එසමෙහි ආයුෂ්මත් සරිය තිරණෝද ආයුෂ්මත් පහචුන්ද තිරණෝද ආයුෂ්මත් ඡන්න තිරණෝද ගිජුකුල් පහුවේ වාසය කරති. එසමෙහි ආයුෂ්මත් ඡන්න තිරණෝ හටගත් ආබාධත්තාහු දුකට පැනීමියාහු දෙඩි ගිලන් වෙති. එසමෙහි ආයුෂ්මත් සරිය තිරණෝ සවස් වෙලේ පලසමවතින් නැගී ආයුෂ්මත් පහචුන්ද තිරණෝ කරා එළඹියේ එළඹ ආයුෂ්මත් චුන්ද තිරණෝ තෙලවදාන යම් අවස්මි චුන්දේ ආයස්ම ඡන්න තෙරුන් කරා ගිලන් උයතන් පුරුසම් පුරුසම් වෝ එළඹෙම් නැයි එසේ අවස්ම චුන්ද තෙරුන් වහන්සේ ඉස්තිවිරෙන් වහන්සේ ආයස්මත් සාරපුත්‍ර සිරනාසි ප්‍රවසන් දුන්නා. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ සරියුත් මහ රහතන් වහන්සේ, චුන්ද මහ රහතන් වහන්සේ සන්න රහතන්වහන්සේ ගිජ්ජකූට පර්වතයේ තමයි වාසය කළේ. එක් දවසක් හවස භවනා කළ විවේකයෙන් නැගී ඉඳලා සරියුත් මහ රහතන් වහන්සේ චුන්දහාමුදුරුව ළඟට ඇවිල්ලා කියනවා, අපි යන් ගිහිල්ලා ආයස්මත් සන්නගෙන් අසනීප තත්ත්වයේ ආබල තත්ත්වය කොහොමද කියලා පොඩ්ඩක් අහමු කියලා. එතනද එකල්හි ආයස්මත් සරියුත් ස්ථවිරන් වහන්සේද ආයස්මත් මහ චුන්ද ස්ථවිරන් වහන්සේද ආයස්මත් සන්න ස්ථවිරන් වහන්සේ කරා එළඹ පනවන ලද අස්නේ වැඩහින්ද ආයස්මත් සාරිපුත්‍ර ස්ථවිරන් වහන්සේ ආයස්මත් සන්න තෙරුන්ට දෙලව දාලා සරියුත් හාමුදුරුවෝ චුන්ද හාමුදුරුවෝ චන්න තෙරුන් වහන්සේ ළඟට ඇවිල්ලා පනවන ලද අස්නේ වැඩහිටියා. ඉඳලා අහනවා චුන්ද හාමුදුරුවන්ගෙන්, ඇවැත්නි කොහොමද ඔබගේ අපහසු අපහසුකම් ඔබට ඉවසිය හැකිද, යැපිය හැකිද, දුක් වේදනාව අඩු වෙනවා පෙනේද, වැඩි වෙනවා අඩු වෙනවා පෙනේද, වැඩි නොවේද, බැසගෙන යෑමක් පෙනේද, වැඩි වීමක් පෙනේද කියලා. එතකොට චන්නහාමුදුරුව කියනවා, ඇවැත්නි සාරිපුත්‍රයා මට ඉවසිය නොහැකි, යැපිය නොහැකි, මගේ දුක් දැඩි වේදනා දුක් වේදනාව වැඩෙනවා, බැසගෙන යනවා පේන්නේ නැහැ, පේන්නේ නැහැ, වැඩි වෙන බවක්මයි පේන්නේ. උපමාවක් පෙන්වනවා, බලවත් පුරුෂයෙක් තිවුණු ආයුධයකින් හිස්මුදුන පලයින එපමණකින් අධිමාත්‍ර වේදනාවක් මගේ හිතේ දැනෙනවා කියලා. මට ඉවසිය නැහැකි, අපහසුයි. උපමාවකින් පෙන්වනවා, බලවත් පුරුෂයෙක් මේ ඔළුව තද්ද කළ වරපටවල වලින් බැලලා දෙපැත්තට වේගෙන් තද්දට අදින්න ඇති වෙනකොට යම්සේ දැනෙන වේදනාවකද එබඳු වේදනාවක් දැනේ. ඒ වගේම ඇවැත්නි මට ඉවසිය නොහැකි, අපහසුයි. හරියට හරක් මරන්නෙක් හෝ හරක් මරන්නෙකුගේ අතවැසියෙක් කිවුණු ආදියකින් හරකෙකුගේ කුස පලයි නම් එතකොට ඇතිවෙන වේදනාව බඳු බලවත් වේදනාව මගේ කුස තුල හටගෙන තියෙයි කියලා. මේ වගේ මට අපහසු ඉවසන්න බෑ. හරියට බලවත් පුරුෂයෙක් මහා දුර්වල පුරුෂයෙක් වත්තුරෙන් අල්ලගෙන ගිල්ල ගිනි අඟුරු වලකට අල්ලගෙන ඉන්නෝ යම් තේදී එබඳු අදිමාත්‍ර දෙවිල්ලක් මගේ මුළු කයෙම තියෙයි කියලා මට ඉවසන්න අපහසුයි කියලා ඇවැත් මට ඉවසිය නැහැ අපි වෙනවා මාගේ දැඩි දුක් වේදනා වැඩෙති බැසගෙන නොබැස ඇති වඩනා බව පෙනේ. බැසීමක් නොවේනේ ඇවැත් සාරිපුත්තේ ශාස්ත්‍රය කෙලවන්නේ මේ ජීවිතේ නොකමැත්ත. ඒ කියන්නේ චනතිරුණ කියනවා, ඒ නිසා මම තීරණය කළා බෙල්ල කපා ගන්නද, ගෙල සිඳගෙන කළු දේ කරන්ද ජීවත් වීමට මගේ කැමැත්තක් නැහැ. එච්චර මට අපහසුයි කිව්වා. ඒ වෙලාවේදී ආයස්මත් චන්නතිරුණෝ සරියුත් මහරහතන් දේශනා කරනවා. ආයස්මත් චන්නතිරුණෝ නහමක් සත්‍රහරණය කෙරෙත්වා. ඒ කියන්නේ ආයස්මත් චන්නතිරුණෝ ආයුධයක් ගන්න එපා, ඒ කියන්නේ බෙල්ල කපා ගන්න එපා. ආයස්මත් චන්නතිරුණෝ යැපේවා, ජීවත් වේවා. ඉතින් අපි ආයස්මත් චන්නතිරුණෝ ජීවත් වෙන දකින්න කැමති. ඉතින් ආයස්මත් චන්නතිරුණට සප්පාය භෝජන නැත්තම් අපි චන්නතිරුණට සප්පාය භෝජන ගෙනත් දෙන්න. ඉතින් ආයස්මත් චන්නතිරුණට සප්පාය බෙහෙත් නැත්තම් අපි සප්පාය බෙහෙත් ගෙනල්ලා දෙන්න. ඉතින් ආයස්මත් චන්නතිරුණට සප්පාය උපස්ථායකෙක් නැත්තම් මම ආයස්මත් චන්නතිරුණට සප්පාය උපස්ථාන කරන්න. ඒ නිසා ආයස්මත් චන්නතිරුණෝ ආයුධ නොගනිත්ව, ආයස්මත් චන්නතිරුණෝ යැපෙත්ව, ආයස්මත් චන්නතිරුණෝ ජීවත් වෙන දකින්ද කැමැතියි කිව්වා. ඊට පස්සේ ආයස්මත් සාරිපුත්‍රයන් මට නිසි බුදුන් නැත්තේ නෙවෙයි, මට නිසි බුදුන් තියෙයි, මට නිසි බෙහෙත් නැත්තේ නෙවෙයි, මට නිසි බෙහෙත් තියෙනවා, මට ප්‍රතිරූප උපස්ථායකයෝ නැත්තෝ නෙවෙයි මට ප්‍රතිරූප උපස්ථායකයෝ ඇත. එතකොදුවත් ඇත්තේ මා විසින් දිකු කලක් මුළුල්ලේ අමනාප කාය කර්මාදීන් නොව මනාපෝ කර්ම කාය කර්මාදීන්ම ශාස්ත්‍රඥ වහන්සේ ඇසුරු කරන ලද ඇත්තේ අමනාපෝ කාය කර්මාදීන් නොව මනාපෝ ඇත්තේ මම බොහෝ කාලයක් අමනාපෙන්නේ මනාපෙන්ම කාය කර්මාදී කර්මයන්ගෙන් ශාස්ත්‍රඥ වහන්සේ ඇසුරු කළා. අමනාපෙන් නෙමේ මනාපෙන්ම මම බොහෝ කාලයක් තථාගතයන් වහන්සේ ඇසුරු කළා යන යමක් ඇද්ද තෙල කරුණ ශ්‍රාවකයාට නිසි වෙයි. එහෙන් ඡන්න මහා සත්‍රාහරණය කරන්නේ තෙල කරුණ ඇරත්නේ සාරපුත්‍රනේ ධර්මසේක්වා. ඒ කියන්නේ මම බොහෝ කාලයක් අමනාපෙන්නේ මනාපෙන්ම තථාගතයන් වහන්සේ වැසුරු කළා. අනාදරෙන්නේ ආදරයෙන්ම තථාගතයන් වහන්සේ ඇසුරු කළා. යමෙක් ආදරෙන් තථාගතයන් වහන්සේ ඇසුරු කළා කියලා කියනවා නම් කියයි නම් එයි ඇසුරු කරයි කියන යමක් කියයි නම් ඒක නිකන් කියන එකක් නෙමෙයි අර්ථ සහිත කියන එක. යම් කිසි කෙනෙක් මනාපවම තථාගතයන් වහන්සේ ඇසුරු කළා අමනාපෙ නෙමෙයි කියලා කියනවා නම් එයා ශ්‍රාවකයෙකුට නිසි වූ වචනකින්ම ඒ කියන්නේ. එයා නිකන් කියන්නේ නැහැ. එයා හිස් වචනකින් කියන්නේ නැහැ. එයා හිස් නැහැ ජීවිතේ. එහෙන් මේ චන්නමහන ආයුධයක් ගන්නවා. මේ ශස්ත්‍රාහරණය කරනවා කියලා දරන්න. කියනවා නිකන්. එතකොට ඒකෙන් කියනවා මම මේ ශස්ත්‍රාහරණ නැත්තම් ගෙල සිඳගන්නේ නිකන් හිස් තැනක ඉඳගෙන නම් නෙමෙයි කියන එක කියනවා. ඉතින් ආයුෂ්මත් ඡන්න තිරණුව ව්‍යාකරණයට අවකාශ කෙරෙත්නම් අපි ආයුෂ්මත් ඡන්න තිරණුව අතින් කිසි කරුණක් පුළුස්සන්න. හොඳ එපාර අහනවා හොඳයි. ඔබ අපිට ඉඩ අවකාශ දෙනවා නම් අපි ඔබගෙන් ප්‍රශ්න ටිකක් අහන්නම් කියනවා සැකෙත්න. ඇරත්නි ඡන්නේන්නේ චක්කුන් ආවසෝ ඡන්න චක්කු විඥානං චක්කු විඥානෙන විඥාතබ්බ ධම්මා ඒතම් මම හේසු හමස්මෙන් හේසු අත්තාතු සමුනුපස්සති. ඇවැත්නි ඡන්නේනි චක්සුසේ චක්කු විඥානේ චක්කු විඥානේ දතිරු ධර්මයෝ මගේ මම වෙන්නේ මගේ ආත්මයයි කියලා දකිවුද? ඇවැත්නි ඡන්නේනි සෝතේ ගහනේ ජීවහා කාය මන කියන මේ ආයතන හයම මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියලා දකිවුද කියලා අහනවා ඡන්න තෙරුන්ගේ සරිත් මහරහතන් වහන්සේ. දැන් ඡන්න තෙරුන් වහන්සේ දේශනා කළාන බොහෝ කාලයක් මනාපම් බුදුරජාණන් වහන්සේ ඇසුරු කළා. එහෙම ඇසුරු කළා කියනවා නම් එයා ශ්‍රාවකයන්ට නිසි වූවක්මයි කියන්නේ. නිසි වූවක් නෙමෙයි. ඉතින් මම ආවුද නැත්තම් ශාස්ත්‍රය කරගෙන ජීවිතේ නැති කර ගන්නවා කියලා මතක් කළාම හොඳයි. එහෙනම් අපි ඔබගෙන් ප්‍රශ්න ටිකක් අහන්නම් කියලා අහනවා. කිමෙක්ද ඡන්නේනි ඔබ ඇහැ රූප චක්කු විඥානේ චක්කු විඥානේ විඤ්ඤාය ධර්මනෝ කන ශබ්ද සෝත විඥානේ සෝත විඥානේ විඤ්ඤාය ධර්මනෝ කියලා මේ ස්පර්ශ ආයතන හයමත් තේන් උපන්න ධර්මයොත් මම හෝ මගේ හෝ මගේ ආත්මය හැටියට දකින්නවද කියලා අහනවා. ඊට පෙන්නනවා ඇවැත්ති සාධිපුත්‍රයනි චක්සුසේ චක්කු විඥානේ චක්කු විඥානේ දතිය යුතු ධර්මයෝ චක්කු විඥානේන විඤ්ඤාතබ්බ ධම්මා නේතම් නේසෝහමස්මේ නෙමේසු ආත්තාත් සමුදපස්සමයි. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මම දකිමි. මේක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා මම දකින්නේ නැහැ. කොපොත මනස මේ ස්පර්ශ ආයතන හැම වෙලාවෙම. ඊට පස්සේ අහනවා චක්කුස්මෙන් ආවසෝ ඡන්න චක්කු විඥානේ චක්කු විඥාන විඤ්ඤාතබ්බද තබ්බේසු ධම්මසුකින් දිස්සකින් අභිඤ්ඤාය චක්කු විඥානං චක්කු විඤ්ඤාත ධම්මේ නේතම්මම නේසු හමස්මින් මෙසු අත්තත් සමුනපස්සති. සෝතං ඊට පස්සේ මේ ආයතන හයම ඇවැත්නි චක්කුවේ චක්කු විඥානේ චක්කු විඥානේ විඤ්ඤාය ධර්මේ කුමක් දැන කුමක් දැකලද ඇහැ මම නෙමෙයි, රූපේ මම නෙමෙයි, චක්කු විඥානේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා ඔබ කියන්නේ. කන ශබ්දේ සෝත විඥානේ කුමක් දැන කුමක් දැකලාද ඔබ කන මම නෙමෙයි, කන මගේ නෙමෙයි, කන මගේ ආත්මේ නෙමෙයි කියලා කියන්නේ? කන තිරුණ වහන්සේ දේශනා කරනවා චක්කුස්මෙන් ආවස සාරූපිත චක්කු විඥානේ, චක්කු විඥානේ විඤ්ඤාතබ්බා විඤ්ඤාතබ්බේසු ධම්මේසු නිරෝධං දිස්වා නිරෝධං අභිඥාය චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ නේතම් මනිසෝමස්මින මෙසු අත්තාතු රමණ පස්වාමි. ඇහත් රූපය චක්කු විඥාන එයින් උපන් ධර්මයන්ගේ නිරෝධිය දන්නා වූ දක්නා වූ කම නිසා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා මම කියනවා. ඒ වගේම දිවත් ජීවා විඥාන ජීවා විඥානයෙන් උපන ධර්මයන්ගේ නිරෝධිය දන්න දකින නිසා මම දිව මම හෝ මගේ හෝ මගේ ආත්මේ නෙමෙයි කියලා කියනවා. කියලා මේ විදිහටම පෙන්නනවා. එතකොට ඊට පස්සේ ඒවං මුත්තේ ආයස්මං මහචන්තු ආයස්මත් සංචන්නං ඒතදෝජ මෙසේ කී කල්හි ආයස්මත් මහ චුන්ද තෙරුණු ආයස්මත් චන්න තෙරුන්ට තෙලකිය හැවැත් චන්නේ යම් හේකි මාරාන්තික වේදනා ඉදම්පි තස් කස්මාති ආවසු චන්න ඉදම්පි තස් සතාගතු සාසන නිච්චං සාධුකම් මනසිකාතබ්බං නිසිතං චලිතං අනිසිතං චලිතං නත්ති චලිතය අසති පස්පද්දී හෝති පස්පද්දී අසති නත්ති හෝති නත්ති අසතිය අසති ආගති ගති නොහෝති ආගති ගති අසතිය චිතෝපවාද නොහෝති චිතෝපවාද අසති මේ විතන් නොහොරං උභයන්තරේවා දුක්ඛ සම්පතෝති. ඒ කියන්නේ එහෙම කිව්වහම මහජන තුරුණු කියන හැවැත්නි ඡන්නේ තථාගත මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ නිච්ච කප්පං සාදුකම් මනසිකාතබ්බං. එතකොට සාස්තුන් වහන්සේගේ ශාසනේ මනාකොට මෙනෙහි කරන්ද මනාකොටස හිත තබා ගන්නද නිකමට හරි තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිශ්චිත වෙච්ච කෙනාට චලනයක් වෙනවමයි. ඒ කියන්නේ බෙල්ල කපා ගන්න හදනවා නම් ඔබ හොඳට සීයතුව එතෙන්ට හිත තබා ගන්න බැරි වෙලා හරි රාග දේශ මොහයන්ගේ යුක්ත නම් චලිතයක් වෙනවම. ඒ කියන්නේ මේ වේදනාව ආරම්භය තමම බෙල්ල කපා ගත්තට ඇම්බර වෙනවා, දඟලනවා, කෑ ගහනවා, අපහසුතා වෙනවමයි. මගේ බෙල්ල කපුවා වෙනවමයි. නිශ්චිතංච චලිතං අත්ති අනිශ්චිතං චලිතං අත්ති. තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිශ්චිත නොවුණු මේ මම කියලා දෘෂ්ටියක් හෝ තෘෂ්ණාවක් නැති වුණොත් කිසිදු සැලවීමක් ඇති වෙන්න පුළුවන්. සලිතේ එතකොට චලිතං අත්ති. චලිතේ අසති පස්ත දිහොති. බැරි වෙලාව සැලවීමක් නැති වුණොත් තෘෂ්ණා දෘෂ්ටි නැතිව සැලවීමක් නැහැ. සැලවීමක් නැතිව පස්සද්ධිය තියෙයි. පස්සද්ධිය ඇතිකල්හි තණ්හාවක් නැහැ. ඇලීමක් නැහැ. ඇලීමක් නැත්තම් ගතියා ගතියක් නැහැ. යෑමක් හේමක් නැහැ. යෑමක් හේමක් නැත්තම් ඉපදීමක් නැරීමක් නැහැ. ඉපදීමක් නැරීමක් නැත්තම් මෙලොවක් පරලොවක් මෙලොව පරලොව දෙතරතරකුත් නැහැ. මෙන්න මේක දුකේ අවසානයයි කියලා කෙටි අවවාදයක් දෙනවා. ඒ කියන්නේ සීයතුව ඒ වේදනාව කෙරෙහි මේ ස්පර්ශ ආයතන හැම මම හෝ මගේ හෝ මගේ ආත්මේ නෙමෙයි කියලා දන්නවා නම් දකිනවා නම් මේ ශාසනයේ නිත්‍ය කෘත්‍ය එකන අනිත්‍ය කෘත්‍ය මනාව සිහි කරත් අනිත්‍ය කෘත්‍ය මනාව සිහි කරන්ද ඒක සිහි කරගන්න බැරි වෙලා නිස්සිත වුණොත් චලිතයක් තියේයි. චලිතයක් තිබුණොත් තණ්හාවති තණ්හාව තිබුණොත් ගති ආගති තී ගති ආගති තිබුණොත් චුති උප්පති තී චුති උප්පති තිබුණොත් මෙලොවක් පරලොවක් තී මේක තමයි දුක. ඉතින් යම් වෙලාවක මනාවකට අනිච්ච කෘත්‍ය මෙනෙහි කළොත් එකල්ලි තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිශ්චිතයි කියලා කියන්නේ නිශ්චය වෙනවා කියන්නේ යුක්ත වෙනවා. තෘෂ්ණා වශයෙන් දිට්ඨි වශයෙන් නිශ්චිත වුණොත් චලිතයක් වෙනවා. උනේ නැත්තම් චලිතයක් නැහැ. කියන්නේ සැලවීමක් නැහැ. සැලවීමක් නැති වුණොත් පස්සදිය තමන් තුළම සංසිඳීම ඇති වෙනවා. තමන් තුළම සංසිඳීම ඇති වෙනකොට ගති ආගති කියලා එකක් නැහැ. තමන් ආපු තැන් ගිය තැන් කියලා නිමිති නැහැ. ගති ආගති නැහැ. ගති ආගති නැතිනොත් චුති උප්පත්ති නැහැ. ඉපදීමක් මැරීමක් නැහැ. ඉපදීමක් මැරීමක් නැතිනම් මෙලවක් පරලොවක් නැහැ. උභ්‍යන්තරයක් නැහැ. දුකේ අවසානය මේකයි කියලා ධර්ම අවවාදයක් දෙනවා. සත්‍යාහරණය කරන්න එපා කිව්වත් ආන්නතු සත්‍යාහරණය කරනවා නම් සිහියතුව කටයුතුයි කියන අදහසයි කියන්නේ. හරිද? අතකෝ ආයස්මා සාරිපුත්තු ආයස්මා මහචුන්දු ආයස්ම චන්නං ඉන්න ඕවාදෙන ඕවාදිත්වා උත්තාසන පක්කම අතකෝ ආයස්ම චන්නෝ අචර පක්කන් තේස් ආයස්මන් තේසු සත්තං ආහාරති. ඊට පස්සේ ආයස්ම සැරියුත්තරනෝ චුන්ද තිරනොත් මේ අවවාදෙන් අවවාද කළා නැගිටලා ගියා. සරි තිරන චුන්ද තිරනොත් අවවාද කළා නැගිටලා ගිය නබෝ වෙලාවකින් ආයමවා චන තිරනොත් මේ ගිලසින්ද ගත්තා. හරිද? දෙලිපියෙන් ඉලපා ගත්තා. එතනද ආයස්ම තරි තිරනොත් භාගතුන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පසක උන් ආයම සරණ තිරණ භාගතුන් වහන්සේ තෙල සැලකල වහන්ස ආයම චන්න තිරණ සත්‍යාඥය කරන ලදී. ඔහුගේ ගති කවරේද පරලෝ කවරේද යයි ඇහුවා. එතකොට සරිත් මහරහතන් භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා ආයම චන්න තිරණ ආයුධයක් ගත්තා නැත්නම් ජීවිත හානි කරගත්තා එයාගේ පරලෝ ගතිය මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා සාරිපුත්තෙන් චන්න මහණ විසින් තොප හමුයේම අප්‍රතිසන්දික බව ප්‍රකාශ කරන ලද නොවේද? මම අපව උපදින්නේ නෑ කියලා කිව්වේ නැද්ද ඔබට චන්න? කිව්වේ නැද්ද ඔබටම කියලා? වහන්ස පුබ්බ වීරණම් වැදගමක් ඇත. සමෙහි ආයස්ම චන්න තෙරුන්ගේ මිත්‍ර කුල සුහදය ඇත. සාරිපුත්ත චන්න මහණට චෙල මිත්‍ර සුහද කුලය එස්පන් සාරිපුත්තුමා මෙතකින් සුපස්සමයයි නොකියම. සාරිපුත්තුම වැළදි යමෙක් මේ කය බහතබද අන් කයකුත් උපාදාන කෙරේද මම ඔහු සුපවජ්ජෝති උපවජ්ජයයි කියමි. ඒ චන්න මහනහට නැත. සාරිපුත්‍ර චන්න මහණු විසින් අප්‍රතිසන්දී කුට සත්‍යහාරය කරන දෙය තෙල කරන දරව. මෙහෙම කිව්වහම පුබ්බ වීර කියලා ගමක් තියෙනවා. ඒ ගමේ චන්න හාමුදුරන්ගේ නෑදෑයෝ කුලම මේ මිත්‍රයෝ ඉන්නවා කියලා කිව්වහම මෙහෙම ජීවිතේ බාහිර නෑදෑයෝ හිටපු පමණකින් ජීවිතේ බැඳීම් තියෙනවා වැරදි කියලා මම කියන්නේ නෑ. යම් කිසි කෙනෙක් මේ කය බහා තබල තව කයකට පැමිණෙයිද ඔහුගේ ගතියයි වැරදි. ඔහු උපාදාන සහිත වෙන්නේ. එතකදුවත් අන්න මේ චන්න තෙරණු අප්‍රතිසන්දිකව සත්‍යහරණය කරන ලදී. නැවත ඉපදීමක් නැතුවම ජීවිතය අවසන් කළා නැත්නම් බිමුම් පෑවා කියලා මතක් කළා. එතකොට ওই වගේ රහතන් වහන්සේ කියන්නේ ජීවිත සම්පූර්ණ රහතන් වහන්සේ කියන ජීවිතය අවසන් වීමයි රහත් වීමයි. දැන් මෙතනදී හොඳ කාරණාවක් වෙනවා. චන්නතරුන් වහන්සේ හොඳට බලන්න ඒ මරණාන්තික වේදනාවක් වුණත් සී නැතුව ඉන්න පුළුවන් චිත්ත ඒකාග්‍රතාවේ හෙළවෙන්නේ නැතුව ඉන්න පුළුවන් උනේ මේ කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දන්න දකිනකම නිසායි. මේ ස්පර්ශ ආයතන හැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දන්න දකිනකම නිසායි. මේ ස්පර්ශ ආයතන හැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දන්නා දක්න කම ඉලබති කිය කොහොමද? ඇහැ රූප චක්කු විඥානේ විඤ්ඤාණයේ ධර්මයන්ගේ Nirodhe දැකලා. දැන් ඕගොල්ලෝ මෙතන ඉඳලා අම්මව තාත්තව අයියව අක්කව සිහි කරනවා. සිහි කරන කරන කෙනා ඇති බවට ඕගොල්ලන්ට පේනවා කියලා කියන්නේ පෙනෙන්න මේ විද්‍යමාන මේ පුද්ගලය නිර්මාණය වෙන්නේ. එහි කෙනෙක්ව සිහි කරන්න කරන්ද එහි ඉන්නවා කියලා බලන්න බලන්න ඒ පැත්තට තලු මරන්න මරන්න බාහිරේ ඇති බවට හැසිරෙන්න හැසිරෙන්න ආධ්‍යාත්මික පැත්ත යට වෙනවා. හොඳට මතක තබා ගන්න මෙන්න මේ කාරණාව. අර කෝදබක්ස යක්ෂයා කතාව අහලා තියෙනවනේ මං කියති. අර එක යක්ෂයෙක් තවුසා දිව්‍ය ලෝකේ සක්‍රීය නැති වෙලාවේ පාණ්ඩු කඹුල සෛලසනේ කියන්නේ ඉඳගත්තා. ඉඳගෙන ඉන්නකොට දැන් සක්‍රීය එනකොට කවුද මගේ මේ ආසනේ ඉන්නේ උඹට අයිති නැහැ බැලලා ඵලයන් කියලා බයින්ද බයින්ද මේ යකා ලස්සන වෙලා වර්ණවත් වෙලා ආසනෙන් එකයි මහා තේජාන්විතයි. ඈ ඊට පස්සේ සක්‍රීය දැනගත්ත මේ කෝදබක්ෂ යක්ෂයා. ඒ කියන්නේ මේ යක්ෂයාගේ ආහාරය තමයි බැනුම. එහෙම ජීවත් වෙන අය ඉන්නවා. එක එක ආහාරයෙන් යපෙන සත්ත්වය. ක්‍රෝධබක්ෂ යක්ෂයා කියලා කියන්නේ එයාට ක්‍රෝධයේ තරම් වටිනා දෙයක් තව නැහැ. කවුරු හරි බයිනෝ නම් ඒක තමයි රූපය හැදෙන්න තියෙන හොඳම දේ. ඒ පාර සක්‍රියම් කද කියන ගති ගුණ කියන්න ගත්තා. හොඳ කියන්න කියන්න ගන්නකොට ඉන්න බැරුව වෙවුලල වෙවුල දුර්වර්ණල පැනලා තිබෑ. හරිද? ඒ පාවෙ මම ගත්තේ ක්‍රෝධබක්ෂ යක්ෂයා වගේ ඇහැට පෙනෙන රූපේ හුදුට රස විඳ ගැනීම අනුව බලන්ඩ බලන්ඩ මෙහෙ තමන් හොඳට පවත් වෙනවා. මේ පුද්ගලයා මේ මම කියන හැඟීම හොඳට අභිවර්ධනය වෙනවා. මෙහි සතුටු වෙන්න සතුටු වෙන්න ඇලෙන්න ඇලෙන්න මේ ස්පර්ශ ආයතන පැත්ත ඇත්ත වෙන්න වෙන්න ඇත්ත වෙලා රාග දේශ මොහ ඇති කරන්න ඇති කරන්ද ඔකේ විපාකයේ කෘත්‍යය මොකද්ද? මෙහි තමන් හොඳට අලුත් වෙනවා. එන්නේද මේ මමම වෙනවා. ස්පර්ශ ආයතන හය ඇත්තමයි. කාණ්ඩ හැම සබ්ද පැත්ත රාග දේශ මොහ ඇති කරගන්න ඇති කරගන්න මෙහි තමන් අලුත් වෙනවා. මේ මගේ මම කියන මේ පුද්ගලයා කෝධබක්ෂ යක්ෂයා වගේ රාග දේශ මොහකිර කෙලස් ටිකෙන් තමයි මෙයාගේ අභිවර්ධනය තියෙන්නේ. ಗುಣ කියන්නේ කියන්නේ ඉන්දරනවා වගේ. පෙනෙන රූපේ ඇහෙන ශබ්දෙ පැත්ත රාග දේශ මොහ දුරු වෙන විදිහට හිතන්න මෙහි මම මට ඉන්න බෑ. මම කියන gati ඉතුරු වෙන්නේ නෑ. සම්පූර්ණ බහැලා යනවා, තනලා දුවනවා, ගෙවෙනවා. එතකොට ඔගොල්ලෝ බාහිරේ සිහි කළා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා අයියා අක්කා ඉන්නවා කියලා හිත හිතා ඉඳින්ද මෙහෙ හොඳට අලුත් වෙනවා පුද්ගලයා. ඇස් ඉදිරි පිටේ එන වස්තුන්ගෙත් හැසිරෙන්න මෙහෙ පුද්ගලයා අලුත් වෙනවා. බැරි වෙලා ඇස් ඉදිරි පිටේ එන වස්තුන්ගෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනවා නම් පුද්ගලයාට ඉන්න බෑ. හිතට සිහි වෙන අරමුණු වල ඔගොල්ලෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට බලනවා නම් පුද්ගලයාට තමයි ඉන්න බැරි. එතකොට නේතම් මම නේසෝහමත්ම නෙමෙසෝ අත්තාති කියන එකේ ලැඹ සිටින්න මොකද්ද? ඇහැ රූප චක්කු විඥානේ Nirodhe දැකලා. ඒ කියන්නේ දැන් gedara කියලා සිහි කරනකොටත් මම මෙහෙම සිහි කරද්දි දැකපු ඇහැ රූප චක්කු විඥානේ දැන් niruddhay නේද කියලා එයා දන්නවා. දැන් එහෙම niruddha තැනකම ඇති හැටියටයි අරගෙන මේ සිහි කරන්නේ. සිහි කරනදී කර්ම භවය කියන්නේ ආපහු දැකපු පැත්ත ඇති බවට හිතට හදලමයි නතර වෙන පුද්ගලයා උපදලමයි. එතකොට ඊගාවට තමන් සිහි කරනකොට දැකපු දේ නිරුද්ධවමයි කියලා පෙනෙනකම ටික 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 වර්ධනය වුණොත් වර්ධනේ වෙන්න වෙන්න මෙහි පුද්ගලයාට ඉන්න බෑ. ඒ දකින වෙලාවේ සිහි කරන වෙලාවේ දැහැ රූප දැන් නිරුද්ධයි කියන එක පිනෙන්ද නම් හොඳට ඇහි රූපේ චක්කුඤ්ඤනේ අනාත්ම ස්වභාවය තේරලා තියෙන්න ඕනේ. ඉස්සෙල්ලා හොඳට අනාත්ම ස්කන්ධ ටික දැක්කහමයි ස්කන්ධේ නිරුද්ධ බව තේරෙන්නේ උගලන්ට. ඒ කියන්නේ ස්කන්ධ ටික කොච්චර නිරුද්ධ වුණා ඇති බවට මේ තාම සිහි කරන්න පුළුවන්කම තියෙන්නේ නිරෝධේ පේන්නේ නැති හින්දානේ. තේරෙන්නේ දැන් ඇහැ රූප චක්කු විඥානේ ඇත්තටම අපි දැනගත්තත් නැතත් දැකපු සිද්ධාන්ත නිරුද්ධයි. නිරුද්ධ වුණාට ඇති බවට අපිට සිහි කරන්න පුළුවන් නේ. ඇති බවට සිහි කරන්න පුළුවන්කම තියෙද්දි බලෙන්ද නිරුද්ධයි කිව්වට හරියන්නේ නැහැ. ඇති බවට සිහි කරන්න පුළුවන්කම තියෙද්දි ඇති බවට හම්බ වෙන වස්තුව පිරිසිද දකින්න ඉස්සෙල්ලා. දැන් කරන්න ඕනේ මෙහෙම බලද්දි නිරුද්ධයි කියන එක බලන්න නෙමෙයි ඕනේ. මම කියන එක තේරෙනවා. ඒ කියන්නේ දැන් ඔයගලන්ට අම්මා සිහි වුණොත්, ගෙදර සිහි වුණොත් සිහිදලා හිතින් කීම් කිරින් ඇත්තටම කරන්න පුළුවන්. දැන් කොහොම ඇත්තටම කරද්දි යථා භූත ස්වභාවයේ දැකපු ඇහැ රූප චක්කුඤ්ඤ නිරුද්ධයි. නිරුද්ධ වුණාට නිරුද්ධ බව පේන්නේ නැතුව හිතින් කීම් කිරින් කරන්න පුළුවන්කම තියෙනවා. මේකෙදි ඕගොල්ලෝ ප්‍රථමයෙන් කරන්න ඕනේ මේ හිතින් කියින් කියින් කරන්න පුළුවන් බව අවලංගු වෙන විදිහට ඇහැ පැත්ත රූප පැත්ත ඇත්ත පෙන්වන එකයි පෙන්වන්න ඕනේ ඉස්සෙල්ලා. පෙන්වනකොට ඇහැ රූප චක්කු විඥානේ පැත්ත නිරෝධ බව දැකලා දකින්ද ඒක සිහි කරන ගති සිහි කරන සිත් උපදින්නේ. සිත් උපදින්නේ කියන්නේ මේ පුද්ගලයා වර්ධනය වෙන්නේ කියන එක. ඒකෙන් මම මතක් කළේ අපි කෙනෙක්ව සිහි කරනකොට පුද්ගලයෙක් කියලා සිහි කරනකොට සිහි කරපු පුද්ගලයා කෙනා කියන ටික දැකපු ටික නිරුද්ධ වෙලා නමුත් නිරුද්ධ වෙච්ච වෙලාවේදී උපන්න වෙලාවේදී ඇත්ත නොදන්නාකම නිසා ඇත්ත නොදන්නාකම නිසා ඇති කරගත්ත කෙලෙස් ටික නෙමේ තියෙන්නේ. එතකොට මේ කෙලෙස් ටික තියෙන්නේ උපන්න වෙලාවේ ඇත්ත නොදන්නාකම නිසා නะ. උපන්න වෙලාවේ තිබුණු වස්තුවේ ඇත්ත පෙන්වපු මට්ටමටයි මේ කෙලෙස් එක වෙන්නේ මිසක. එතකොට ඉස්සෙල්ලාම ක්‍රමානුකූලව යන්න. ක්‍රමානුකූලව කියලා කියන්නේ සතර පරමාර්ථයක් කියලා තියෙන්නේ. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා. ඒ සතර පරමාර්ථයන්ගෙන් ආපහු දෙකට බෙදෙනවා සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ කියලා. සංකත පරමාර්ථ කියලා කියන්නේ චෛතසික රූප. චිත්ත චෛතසික රූප කියන ටිකට කියනවා සංකත පරමාර්ථ කියලා. නිවනට කියනවා අසංකත පරමාර්ථය කියලා. කාම ලෝකයට රූප ලෝකය අරූප ලෝකයට කියනවා ලෝකය කියලා. මේ ලෝකයේ අතරින්ද තියෙන්නේ සංකත පරමාර්ථයට හිත තමයි. ලෝකයක තියෙන ගති ලෝකයක් කියනකොට තමන් ඉන්නවා ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙන ආයතන තියෙන අතපය තියෙන ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතරේ දේවුවක් තියෙන තමන් ඉන්නවා. තමන්ට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නෑදෑයෝ ඉන්නවා. ගෙවල් දොරවල් ඉඩකඩම් තියෙයි යාන වාහන තියෙයි යාළු මිත්‍රයෝ ඉදි කියලා මේ මට්ටම තමයි මේකට තමයි ලෝක කියන්නේ. මේ කාම ලෝකේ වගේම තමයි තිරිසන් ලෝකෙත් ඔය වගේ නේද එයාට ඉන්නවා. දෙවියන්ගේ දිව්‍ය ලෝකෙත් ඉන්නවා අඳුරන අය අල්ලපෙටි දෙවිගුල් වරේ මේ ග්‍රහ්ම ලෝකෙත් ඉන්නවා. වැටවල නැති වෙදි තමයි ග්‍රහ්ම ලෝකෙත් අන්නහ නැති නිසා නෝ තමයි ඉන්නවා. එතකොට මේ ලෝකේ නිස්සරණයේ තියෙන්නේ සංකත පරමාර්ථයට හිත තබලා. සංකත පරමාර්ථයේ තමයි අනිත්‍ය බව, ස්කන්ධයන්ගේ අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණේ තමයි සංකත පරමාර්ථ ධර්මයන්ගේ ලක්ෂණය. තීනිමානි භික්ඛවේ සංකතානං සංකත ලක්ෂණානං උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතම් පඤ්ඤායති. මානේ සංකතයන්ගේ සංකත ලක්ෂණ තුනක් තී උප්පාදේ පෙනේ, වැය පෙනේ, සිටිහුකේ වෙනස් බවක් පෙනේ කියලා පෙන්නනෝනි. ඒ පෙන්වේ සංකත පරමාර්ථමේ ලක්ෂණය ස්කන්ධයක. අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා ඉන්නවා කියලා හම්බ වෙන මේ ලෝකෙන් මිදෙන්න අනිත්‍ය ස්වභාවයේ ස්කන්ධයන්ගේ දුක් ස්වභාවයේ අනාත්ම ස්වභාවයේ පෙන්වන්න ඕනේ. ඔය සතිපට්ඨානෙන් එහෙම කරන්නේ ඒකයි. විනය ලෝකේ අවිද්‍යාව දුමනසන් කියලා විතරනේ ඒක පෙන්වන්නේ. ලෝභ දේශ දෙක විතරයි මේකෙන් හිඳෙන්නේ. තව අවිද්‍යාව අංශේ තියෙනවා මේකේ. සංකත පරමාර්ථයට හිත තබල තමයි ලෝකෙන් අත්හැරෙන්නේ. ඊට පස්සේ ශුන්‍යෝගාමී මේ ස්පර්ශ ආයතන හයනේ අපි පැත්තෙන් ගත්තු අත්ති කායතුව 50 සතිපත්චුපත්තා හොති. කායගත සතිය වලදී සත්‍ය පුද්ගල නෝ කය පමණක් ඇත්තේ යන සියෝ හොඳින් එළඹ සිටිනවා. නමුත් තාම කයක් තියෙනවනේ. එතකොට පුද්ගලෙක් ගිනෝ කියන මට්ටම. ඊට පස්සේ ඒ සංකත පරමාර්ථ ධර්මය එයා දකිනවා මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධය ආහාර නිරුද්ධෙන් නිරුද්ධයි කියලා පේනවා. එතකොට ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධය ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධයි කියලා පේනවා. ඒ ප්‍රත්‍ය නිරෝධය දකිනකොට එයා දකින්නේ අසංගත පරමාර්ථය. ඒ මොකද හටගත් ස්කන්ධය නිරුද්ධයි කියලා දකිනකොට නිරෝධය දැකලා මම මගේ කියලා සිහි කරන්න අපව යමක් හම්බ වෙන්නේ නැහැ. ඒක ආරූප චක්කු විඥානේ නිරෝධය දැකලා මම මගේ මගේ ආත්මයයි කියලා කියන්නේ නැත්තේ ඒ නිසයි. දැන් මේ ඇහැ උපන්නත් මෙතනින් එහාට යනකොට මේ ඇහත් ඇහැට පෙනුණු රූපේ චක්කු විඥා මේ සිළු ධර්ම නිරුද්ධයි කියලා එක පේනනවා නම් මම මෙතන හිටියේ කියලා පනවන්න බෑ. මොකද හොඳට බලන්න හැම වෙලාවෙම තමන්ව පනවගන්නේ මොකෙන්ද කියලා කෙනෙන්න තැන. අවස ඔයගොල්ලෝ කොතනද හිටියේ කියලා අහුවොත් මම මොකද්ද කියන්නේ? ඔයගොල්ලෝ කොහෙද හිටියේ කියලා අහුවොත් වීර ගහ පෙන්නයි. හරිද? මං හිටපු තැන් කියලා පෙන්වන්න තියෙන්නේ බාහිර වස්තු නෙමෙයිද? ශාලාව කියයි. ඔහොම මං හිටපු තැන් කියලා පෙන්වන්නේ යන්නේ කොහෙද මල්ලේපුල් වගේ එකක්. මං අහන්නේ ඔයගොල්ලෝ හිටියේ කොහෙද කියලා. ඒතකොට ඔයගොල්ලෝ ඉඳලා තියෙන රූප ආයතනය තුලයි කියන එක කියනවා. හිතේ සද්දය ඇතිනේ තුලයි කියලා කියන මම අර සද්දය අහගෙන මින් හිතේ ඇහෙන තැන හිතේ අර රූප අර කුටි ගාවයි හිතේ අර ගල ගාවයි හිතේ කියලා බාහිර රූප ආයතනයෙම තැනක් පෙන්නනවා මිසක තමන් හිතේ කොහෙද කියලා ඇහුවොත් මේ කය පැත්ත පෙන්නනවා. මේ කය නියෝජනේ වෙලා තියෙන්නේ බාහිර ආයතනේ. හොඳට දකින්න. බැරි වෙලා ඔබට පෙනෙන රූප ආයතනේ නිරෝධයට ගියොත් මම හිතිය අහවල් තනයි කියලා පෙන්වන්න තරක් ඉතුරු වෙයිද කියන්නකො. දැකපු දේ බැරි වෙලා නිරුද්ධ වුණොත් ඇයි රූපයයි චක්කු විඤ්ඤාණය විඤ්ඤාණය ධර්මයේ නිරුද්ධ වුණොත් දැකපු දේ නිරුද්ධ වුණොත් ඔබ කොහෙද හිටියේ කියලා ඇහුවොත් හිතපු දේ පෙන්වන්න දෙයිද? මම අහවල් තනයි හිටියේ කියලා. දැන් දැකපු දේවල් තිබුණ තියෙනවා කියලා Tamand තේරෙන නිසා ඔය මෝඩකම මතම දැකපු දේවල් තියෙනවා කියලා අනිත් අයගේ මනසේ තියෙන නිසා මම හිතපු දේ ඔබට ඔබ හිතපු දේ මට පෙන්වන්න පුළුවන්. බැරි වෙලා පෙනෙන රූප ආයතනේ නිරුද්ධ වීම විතරයි අවශ්‍ය වෙන්නේ. පණවන්න බැරි වෙන්නේ කාටද? Tamand. එහෙන් දැකපු රූපය සම්පූර්ණ නිරුද්ධ වුණොත් කොයි දෙහිටිය හවස කියලා පනවන්ද කමන්ත එහෙම තැනක් නෑ. මම මේ උපමාවකට කියන්නේ ඒ වගේ අපි හැම වෙලාවෙම අපි ද අපි තමන්ව නියෝජනය වෙන්නේ මේ කයෙන් නෙමෙයි. මම කියන්නේ අර කාණ්ඩම් කැටි හතර නිසා යකඩ තියනවා වගේ කියලා. ආයතන හයෙන් තමන්ව නියෝජනය වෙන්නේ. ආයතන හයෙන් නොයලුනොත් ආයතන හය නිරුද්ධ වුනොත් තමන් තින්ද පරිගෙනව මිසක ආයතන හය තියෙනකන් තමන් දෙකිය හැකි. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා ආයතන හය දැකපු දවසට ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන මෙතන ක්‍රම දෙකක් තියෙනවා. ඇහැ මමද ඉස්සෙල්ල දැන් චන්නහම්ද උත්තර දෙකක් දෙනවා. සරිත් මහ රහතන් වහන්සේ ප්‍රශ්න දෙකක් අහනවා. ඉස්සෙල්ල මේව මමද මගේ මගේ ආත්මයයි කියලා දකින්නවල කියලා අහනවා. කිලිම නිරෝධයක් අහන්නේ. ඉස්සෙල්ල අහන්නේ කොහොමද? අනාත්ම ස්වභාවය ශුන්‍යතාවය. බැරි වෙලා සතිපට්ඨානේ වඩලා මේ කය සම්පූර්ණ අනාත්ම වෙලා තිබුණා නම් කබලින්කහරින් හැදුණු සතර මහා ධාතු රූපේ කියන අදහසත් අනිත් රූපවල සත්පුද්ගල ආත්ම භාවයන්තර ශුන්‍යතාවයත් කියන එක ලැබ සිටි. ඊට පස්සේ තමයි මොකද්ද? ඇහැ රූප චක්කු විඥානේ නිරෝධය දන්නා දක්නා කම. එදාට මාව පනවන්න තමන්ව පනවන්න බෑ. තමන්ව පනවන්න බැරි ධර්මතාවය හම්බ වෙන්නේ මොකෙන්ද? ඇහැ රූප චක්කු විඥානේ නිරෝධය. ඇහැ රූප චක්කු විඥානේ නිරෝධිත යන්නේ මොකෙන්ද? ඇහැ රූප චක්කු විඥානේ අනාත්ම දෙයක්, අනිත්‍ය දෙයක්, දුක් දෙයක් කියලා ශුන්‍යත වෙච්ච පමණයි. හොඳට මතක තබා ගන්න, ලෝකයේ නිස්සරණය සංගත පරමාර්ථය, සංගත පරමාර්ථයේ නිස්සරණය අසංගත පරමාර්ථය. කිසි වෙලාවක ලෝකේ ඉන්න කෙනෙකුට කිලින්ම නිරෝධිත හිත බස ගන්න බෑ. ඒකයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට කියන විමුක්ති මුඛ කියලා. මිදීමේ දොරටු තුනක් තීනමානි වික්කවේ විමුක්ති මුඛානි. මහණෙනි මේ විමුක්ති මුඛවල තුනයි මිදීමේ දොරටු තුනක් තියෙන්නේ කියලා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ විමුක්ති දොරටු. අපි හිතාගෙන ලෝකේ යථාර්ථය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් නේද කියලා දැකපු දවසට මේ ලෝකේ කලකිරෙන්නේ අපි. එදාට මේකේ අතහැරෙන්නේ අපි. එහෙම නැතුව අතහැරෙන්නේ නැහැ. ඉතින් අදත් ගත්තහම කැටි කළා ස්පර්ශ ආයතන හයට කියනවා විපාක. ওই ස්පර්ශ ආයතන හය යථාර්ථයේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ඒ එබඳු යථාර්ථයක් තියෙන තැනတයි ඔබේ ඇහැ දකින්නේ, ඔබේ කන දකින්නේ, නාසය දිව ශරීරය ඔබ දකින්නේ. එබඳු යථාර්ථයක් තියෙන තැනකයි ඔබේ අම්මා තාත්තා ගෙවල් දරුව රන් රිදී මුතුමෙනි ඔබ දකින්නේ. ඔබට උපාදානෙට හිත ස්කන්ධ ටික තමයි, උපාදාන ස්කන්ධය තමයි මේ ස්පර්ශ ආයතන හය. ඒ ස්පර්ශ ආයතන හය යථාර්ථය තමයි මම කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ඒ යථාර්ථයේ වහගෙන එතන තමයි ඔබේ නිජ විමාද, ඔබේ පුද්ගලයාගේ ස්පර්ශ ආයතන හය ජීවිතය. එතන උපාදාන සහිතයි. ඒ ස්පර්ශ ආයතන හය මම වෙලා නම්, මගේ වෙලා නම්, මගේ ආත්මය වෙලා නම් උපාදාන සහිතයි. ඒ ස්පර්ශ ආයතන හය මම මගේ මගේ ආත්මය කියලා උපාදාන සහිතව ඉන්න තාක් ජරා මරණ දුක එනවා. යම් වෙලාවක ස්පර්ශ ආයතන හය මම මගේ මගේ ආත්මයයි කියලා උපාදාන වශයෙන් නොගත්තොත් දුක එන්න ඉඩ නැහැ. ඒ නිසා ස්පර්ශ ආයතන හය නැත්තම් පංච උපාදාන ස්කන්ධේ පිරිසිඳ දකින්ද, පංච උපාදාන ස්කන්ධේ පිරිසිඳ දකින්ද ටික ටික උත්සාහවත් වෙනකොට පංච උපාදාන ස්කන්ධේ උපාදාන කරන්න බැරි ස්කන්ධ ලක්ෂණේ ටික ටික මතුවේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ගතිය ටික ටික මතුවෙනවා. මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත උපාදාන ගතිය ටික 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 ගෙවෙනවා. මේ පැත්තේ රූපේ නේතමම නේසෝ හමස්මින් නේසෝ අත්තති මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මෙ නෙමේ කියලා ඔබ දකිනකොට රූපය මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත ගතිය මිදිලා ඒ නිසා දුකෙනුත් මිදිලා වේදනාව සංඥා සංකාරත් සංයයයි. ඉති මොයිතික තමයි මේ හැම පැත්තකින්ම මතක් කළේ අදක නෙමෙයි පුතේ අනවරාගු සංසාරික ජීවිතයක ස්පර්ශායතන හයෙම ස්පර්ශායතන හය උපන්න දවසේ ලෝකේ උපන්නේ ස්පර්ශායතන හය පැවැත්මයි ලෝකේ පැවැත්ම ස්පර්ශායතන හය නිරුද්ධනව ලෝකේ නිරුද්ධ වෙනවා කියලා තථාගතයන් වහන්සේ මේ ස්පර්ශායතන හයෙම පැහැදිලි කළා. මම ඉස්සර කියන්නේ මේ ශාසනයේ බහැර ශාසන වල ඉගෙනස බොහෝ ශාසන වල නැත්නම් බොහෝ ධර්මයක් උගන්වන්නේ ලෝකයේ තියෙද්දී අපි කර්මානුරූපව ඒ ලෝකයට උප්පත් වශයෙන් ආවා. ඇවිල්ලා තියෙන ලෝකයක හැදෙන වැඩිලා ජීවත් වෙලා ලෝකයේ තියෙද්දී අපි මැරලා යනවා කියලා. අපි එන්න කලනොත් ලෝකයේ තිබුණ තියෙන ලෝකයක ජීවත් වෙලා ලෝකෙ තෙද්දි මැරෙනවා කියන එක තමයි උගන්වන්නේ. නමුත් මේ ශාසනේ පෙන්වන්නේ චස්සු ලෝකෝ සමුප්පන්නෝ. මේ ආයතන හය උපන්න දවසේ ලෝකේ උපන්නේ. එතකොට ඡන්න මේ උපාදාය ආයතන හය අසුරු කරගෙනමයි ලෝකේ පවතින්නේ. ආයතන හය නිරුද්ධ වෙච්ච දවසට ලෝකෙ දර්ශනය. එතකොට ආයතන හය කියන්නේ ලෝකෙ හින්ද නෙවෙයි. ආයතන හය නිසාම ලෝකෙ ඉපදිලා ආයතන හය ඇසුරු කරගෙනම ලෝකෙ පවතිනවා. එතකොට මේ ලෝකයේ කියන එක නැති වෙන්නේ කවදාවත්. ඔබත් මගේ ලෝකයේ නැති වෙන්නේ ආයතන හය තියෙනකම්. ඒකයි මෙතන තියෙන දර්ශනේ. ඔබේ ලෝකයේ මම ඉන්නවා, අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නැන්ද මාමා කියන නෑදෑකම් ටික. මේ නෑදෑයින්ගෙන් යුක්ත තමන් ඉන්න මේ ලෝකේ තියෙන්නේ ඇහැකන දිවනාසි ශරීරය කියන ආයතන හය ටික නිසාම ඔය ලෝකේ උපදවා ගත්තේ. ඔය ලෝකේ කියන එක කෙලෙස් ටිකකින් පවතින්නේ. ඔය කෙලෙස් ටික පවතින්නේ මේ ආයතන හය ටික නිසාමයි. ආයතන හය ඇත්ත නොදන්නා කම නිසා ඒ ආයතන හයමයි නිමිති අදාගෙන තියෙන්නේ. ආයතන හය ඇසුරු කරගෙනමයි ලෝකේ පවතින්නේ. ඔය ලෝකෙට ආයතන හය ඇතුළු නොලැබුවොත් ලෝකෙ ජීවත් වෙන්නේ. එහෙනම් තමන්ගේ මනසේ තියෙන ගතියට ආයතන හය ඉඩ දෙන්න එපා. ආයතන හය ලැබුම් ගන්න දෙන්න එපා. ස්පර්ශ ආයතන හය දකින්න මාර්යාගේ ශේත්‍රයේ හැටියට. ඔබ ස්පර්ශ ආයතන හයෙන් ඔබට යන්න ඔබ රූපේ ඇත්ත දකින්නකොට ඔබ ඇහැටයි තියන්නේ. කනට නාසයට දිවට ශරීරයට අයිති කෙනෙක් නෙමෙයි. ඔබ ඇහැ කන දිව නාසය ශරීරයට අයිති තා රූපේ සැබෑ ඇත්තට ඔබ අයිති නෑ. ඔබ කායගත සතියට අයිති නෑ. ඔබ සතිපට්ඨානයට අයිති නෑ. සතිපට්ඨානය කියන්නේ කායගත සතිය කියන්නේ රූපේ ඇත්ත පෙන්නනවා. ඕක තමයි පෙට්ටි විසේ පියාගේ මුරුම වෙච්ච ඉඩම. ඇහැ කන දිව නාසය ශරීරය කියන්නේ මායාවගේ විසේ මාරයාගේ ගෝචරය. ඔබ මේ ටිකේ ඉන්නවා නම් පියාසතු ඉඩමේ නෑ. පියාසතු ඉඩමේ ඉන්නවා නම් මේ ටිකේ නෑ. ඒ නිසා හැම වෙලාවෙම උත්සාහවත් වෙන්න තමන්ට හම්බ වෙන දේ වැරදිමයි කියන නිගමයට. ඒ කියන්නේ රූපයක් ගැන තමන්ට තේරෙන මට්ටම හරිනම් සසර මෙච්චර කලින් ඉඳ බෑනේ. මට රූපයක් හම්බ වෙන්නෙම සිහි කරන්නෙම රූපයක යථාභූත ස්වභාවය නොදන්නා කම. ඒ හැම තැනකම තියේ සිහි වෙන රූපේ පිළිසින් දකින්න. අර උපමාව මතක තියා ගන්න, සිහි වෙන අරමුණක තියේ අනුසෝත ගාමේ පටිසෝත ගාමේ. පටිසෝත ගාමේ කියලා කියන රූපය ඇත්ත පෙන්නවා. පෙන්නනකොට පෙන්නනකොට කොච්චරක් කටයුතුද මේ රූපය සිහි කෙරුවත් පුද්ගල භාවයෙන් සිහි වෙන පුද්ගල භාවයට දැනෙනකම ගෙවෙනකම් කරන්න. එහෙම ගෙවෙනවම කිසිදු බරක් නැතුව ඉබේම එළඹ සිටි නිරෝධය මෙහෙම ඉද්දි දැකපු අප හැම දෙයක්ම උඩක් යටක් උතුරක් දකුණක් නැගෙනහිරක් කියලා තැනකින් පණවන්න බැරි විමුක්ති මනස එළඹ සිටි. ඒ විමුක්ති මනසට උඩ යට ඉස්සරහා පිටිපස්ස උතුර දකුණු මොකුත් නැහැ. මොකද ඔය ඔක්කොම සදිසාවන් දස දිසාවන් අට දිසාවන් ඔක්කොම තියෙන මොකද කයට සාපේක්ෂ? මේ කයෙ මිදුණු ඉප්ප මුත්තස සබ්බති සීල තැනින මිදිලා කායගත සතිය මේ කයෙන් මිදේ. ඉතින් එක එක පරියායන් වලින් කියලා දුන්නා. කොහොමද පංච උපාදානස්කන්ධයේ ප්‍රශ්නේ තේරුණාද? පංච උපාදානස්කන්ධය එතකොට ස්කන්ධයන් උදේවා බලන්න කිව්වත් පංච උපාදානස්කන්ධය උදේවා බලන්න කිව්වත් අමුතු වෙලා ප්‍රශ්නයක් ඇටියට දකින්න එපා. අර උත්තරේමයි ළඟාවියුත් තොටුපළ පැත්තෙන් අර කිව්ව තමන් ඉන්න පැත්තෙන් මේ කිව්වා කියන එක. ගඟේ මෙතර ඉවුරේ ඉඳන් කිව්ව අර ගඟේ යන්න ඕන ඉවුර ගැන කිව්ව වගේ තැනක් තියෙනවා. සාසව උපාදානීයා කියලා කියනකොට එකම රූපේට මෙතර ඉඳන් තමන්ගේ පැත්තේ. ඊට පස්සේ ස්කන්ධ කියලා කියනකොට අනාසව අනුපාදානීයා කියලා කියනකොට අනාස්රවයි උපාදානයට හිත නෑ කියලා කියනකොට අනුගේ පැත්තේ. හැබැයි රූපය කියන මට්ටම හම්බ වෙන තාක් සාසව උපාදානීය සබ්බන් රූප හැම රූපයක්ම කියන්නේ හැම රූපයක්ම ආශ්‍රව වලට උපාදානයට හිතයි. රූපය ආශ්‍රව සහිතයි උපාදාන සහිතයි කියන එක නෙමෙයි. ඒ රූපය පිළිසින දැකලා ආශ්‍රව උපාදානෙ ගෙවුන දවසට රූපස් ඛණ්ඩය කියන අමිතක රූප උපාදාන ස්කන්ධය කියන්නේ. එතකොට ස්කන්ධ කියන එක තුන් භූමිය තුල ඉන්න කිසිවෙකුට හම්බ වෙන ධර්මයක් නෙමෙයි කියන එක ඕගලන්ට තේරෙන්න ඕනේ. ස්කන්ධ මට්ටම. තුන් භූමියේ ඉන්න හැමෝටම හම්බ වෙන මට්ටම නම් කරන්න මොකක් කියලාද? පංච උපාදාන ස්කන්ධය. උපාදාන ස්කන්ධය කියලා දැනගන්න. උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දැක්කහම මතු වෙන්නේ මොකද්ද? ස්කන්ධ මට්ටම. ස්කන්ධ මට්ටම මතු වෙනකොට ගෙවිලා තියෙන්නේ මොකද්ද? උපාදානය. උපාදානය නැති වුණා නැතිවලා තියෙන මොකද්ද? ආයතන නැති වුණා කිව්වත් කමන්නේ නැහැ. දුක නැති වුණා කිව්වත් කමන්නේ නැහැ. ජාතිය නැති වුණා කිව්වත් කමන්නේ නැහැ. ජරා මරණ නැති වුණා කිව්වත් කමන්නේ නැහැ. එකම අර්ථය. ඔක්කොම එකව ගන්න. උපාදානය නැති වුණොත් නැති වුණා දුක. කෙනෙක්ව නැති වුණා ආයතන. නැති වුණා ජාතිය. නැති වුණා භවය. හදබ්බ්‍යංජන නානත්‍ය කාර්තිකයි. නිවනටම නමක් භව නිරෝධය. සලායත නිරෝධය. ජාති නිරෝධය. ජරා මරණ නිරෝධය. අජරා මර භව. පරියය නම් නිවනට තව නම් උපාදානිය නැති වුනහම ලැබෙන දේ. එහෙනම් ඒ ඔක්කොගේම අර්ථින් හදබ්බ්‍යංජනෙන් මුලින් කියන අර්ථී ජීවිතේට ලං වෙලා ඉවරයි. ආයතන හයෙන් මිදිලා දුකෙන් මිදිලා ජාතියෙන් මිදිලා ජරා මරණයෙන් මිදිලා භව දුකෙන් මිදිලා කියන අර්ථ ඔක්කොම තියෙතන උපාදානිය ඇතුළත. ඉතින් අන්තිමට ওই ටික තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි පංච උපාදාන ස්කන්ධ දුක්ඛ මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදීම සඳහා එරඹු වෙර ගත යුතුයි. ඒ වගේම මේ ටික අහගන්න අපිට ලැබෙනවා කියන්නේම සුළුපටු වාසනාව කුසලයක් නෙමෙයි පුතේ. ඒ නිසා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නත් මගේ පුතාලා අප්‍රමාදී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ හැමදේම